මීළඟට ගරු රිෂාඩ් බද්දීන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභාවේ තලමිදාංගකෙන්ද උරුපිනර ඔහලේ இந்த பாராளுமன்றத்திலே தன்னுடைய கடந்த சுதந்திரத்துக்கு பிறகு இந்த நாடு நாசமடைவதற்கு அரசியல்வாதிகளும் ஆட்சிப்பிடங்களிலே இருப்பதற்காக தேவைக்கேற்ப தங்களுடைய மக்களை ஏமாற்றி இனவாதங்களை மதவாதங்களை அதே போல அரசியல் தேவைகளுக்காக இந்த நாட்டை குட்டிச்சோராக்கி விட்டார்கள். இன்று இவ்வாறான ஒரு நாடு வங்குரோத்து நிலைக்கு தள்ளப்பட்டு மிக வேதனையான ஒரு காலகட்டத்தில் இருக்கிறோம். இவ்வாறான கட்டத்திலே மக்கள் நாட்டு மக்களுடைய ஒரு பெரிய எதிர்பார்ப்பு இன்று அமைச்சர் விஜயதாச ராஜபக்சவால் ஒரு பில்லாக இன்று இங்கு பாராளுமன்றத்திலே சமர்ப்பிக்கப்பட்டிருக்கின்றது. அது ஒரு காலத்தின் தேவை. அவருக்கு நான் என்னுடைய மனமார்ந்த நன்றியை இந்த இடத்திலே தெரிவித்துக் கொள்கின்றேன். எனவே அந்த வகையிலே தேவையான ஒன்றை தேவையான நேரத்திலே கொண்டு வந்திருக்கிறீர்கள். ஆனால் அதை நடைமுறைப்படுத்துகின்ற பொழுது பாரபட்சம் இல்லாமல் நடைமுறைப்படுத்தப்படுமாக இருந்தால் நிச்சயமாக அது நாட்டுக்கு நல்லதாக அமையும். அந்த வகையிலே இன்று எங்களுடைய அமைச்சர் விஜயதாச ராஜபக்ச அவர்களிடத்திலே 18 முஸ்லீம் பாராளுமன்ற உறுப்பினர்கள் கையொப்பமிட்டு அமைச்சர் ஃபௌசி தலைமையிலே MMDA அதாவது முஸ்லீம் விவாகரத்து சட்டம் அது சம்பந்தமான திருத்தம் சம்பந்தமாக முன்னாள் நீதி அமைச்சர் அலி சப்ரி அவர்கள் அமைத்த குழுவினர் சமர்ப்பித்த ஆலோசனையை விஜயதாச ராஜபக்ச கௌரவ அமைச்சர் அவர்கள் அண்மையிலே பாராளுமன்றத்திலே முஸ்லீம் பாராளுமன்ற உறுப்பினரிடத்திலே ஒப்படைத்தார். அதிலே பல விடயங்கள் எங்களால் உடன்பட முடியாத விடயங்களாக இருந்ததனால் அதிலே குறிப்பாக முஸ்லீம் என்ற பெயர் அதாவது சொல் நீக்கப்பட்டு பர்சன் ப்ரொஃபஸிங் இஸ்லாம் என்று போடப்பட்டிருந்தது. நிக்காஹ் என்ற வசனம் முற்றாக நீக்கப்பட்டு சொலமனைசேஷன் என்ற வசனம் போடப்பட்டிருந்தது. அதே போல வலி தந்தை அல்லது தந்தை சார்ந்த அல்லது சகோதரன் அல்லது தாயுடைய சகோதரன் போன்ற வகையிலே வலி இருக்க வேண்டும். வலி முற்றாக அகற்றப்பட்டு அதாவது மனை அதாவது பெண் விரும்புகின்ற ஒருவர் வழியாக இருக்கலாம் என்று போடப்பட்டு இன்னும் பல விஷயங்கள் எங்களால் உடன்பட முடியாத விஷயங்கள் இருந்ததை கௌரவ அமைச்சர் விஜயதாச ராஜபக்ச அவர்களிடத்தில் நாங்கள் சுட்டிக்காட்டிய பொழுது அவர் பெருந்தன்மையோடு எங்களிடத்திலே சொன்னார், நீங்கள் எல்லோருமாக ஒன்று கூடி எல்லோரும் சேர்ந்து இந்த டாக்குமெண்டை நான் உங்களிடத்திலே தருகிறேன், அது சம்பந்தமாக உங்களுடைய திருத்தங்களை ஆலோசனையை முன்வையுங்கள், இதை இன்னும் காலதாமதப்படுத்த முடியாது என்று சொன்னார். அந்த அடிப்படையிலே அமைச்சர் ஃபௌசி தலைமையில் எங்களுடைய பாராளுமன்ற உறுப்பினர்கள் அகில இலங்கை ஜமியத் உலமாவையும் இங்கு அழைத்து அவர்களில் ஒரு சிலர் இங்கு வந்தார்கள். எங்களுடைய வேண்டுகோளை கௌரவமாக ஏற்றுக்கொண்டு இங்கு வந்து அவர்களோடு ஒரு கலந்துரையாடலை ஏற்படுத்தி இந்த விஷயங்களிலே இஸ்லாமிய சரியாவுக்குள் ஏனென்றால் இஸ்லாமிய மார்க்கம் நபி ஸல்லல்லாஹு அலைஹி வஸல்லம் அவர்களை அனுப்பி இறைவன் பூர்ணப்படுத்திய ஒரு மார்க்கம், இந்த மார்க்கத்துக்குள்ளே நெளிவு சுழிவு அதாவது கிடையாது. எனவே இந்த மார்க்கத்தை பின்பற்றுவதற்காக வேறு நாடுகளை பின்பற்றுங்கள், அதாவது ஒரு சில நாடுகளை குறிப்பிட்டு ஒரு சிலர் சொல்லுகிறார்கள் அவ்வாறு செய்யலாம் இவ்வாறு செய்யலாம், அவ்வாறான ஒரு மார்க்கம் அல்ல. எனவே அந்த அடிப்படையிலே அகில இலங்கை ஜமியத் உலமா என்பது இந்த நாட்டில் இருக்கின்ற 9000 மேற்பட்ட மௌலவிமார் உலமாக்கள் கற்றறிந்த வல்லுநர்களை கொண்ட பல கொள்கைசார் உலமாக்களை கொண்ட ஒரு அமைப்பாகும். எனவே அவர்களோடு கலந்துரையாடித்தான் எங்களுடைய திருத்தங்களை இன்று கௌரவ அமைச்சர் அவர்களிடத்திலே ஒப்படைத்திருக்கிறோம். 20 பாராளுமன்ற உறுப்பினர்கள் இங்கிருக்கிறார்கள், அதிலே 18 பேர் இன்று கையொப்பமிட்டு அவரிடத்தில்
ஒப்படைத்திருக்கிறோம்.
கௌரவ அமைச்சர் அவர்களே இந்த விஷயத்தை அப்படியே அதை நியாயமாக இந்த எங்களுடைய வேண்டுகோளை ஏற்று செயல்படுங்கள். அதே போல உங்களுக்கு தெரியும் நீங்களும் கொழும்பு மாவட்டத்திலே பாராளுமன்ற உறுப்பினர், எல்லா மக்களும் உங்களை தெரிவு செய்கின்ற அதிகமான முஸ்லீம்கள் கொழும்பு மாவட்டத்திலே வாழுகிறார்கள் என்பது உங்களுக்கு தெரியும். எனவே இது முஸ்லீம் சமூகத்துக்கு எதிராக இந்த சட்டம் திருத்தப்படுகின்ற பொழுது அந்த மார்க்கத்துக்கு எதிராக ஒரு சிலர் சில அரசு சார்பட்ட நிறுவனங்களுடைய ஏஜென்ட்களாக செயல்படுகின்ற ஒரு சிலர் இதை அதாவது இஸ்லாம் பெண்களுடைய உரிமையை மறுக்கிறது என்று சொல்கிறார், இஸ்லாம் பெண்களை கற்பதற்கு அனுமதிக்கிறது என்று. அதிகமான இஸ்லாமிய பெண்கள் தான் டாக்டர்களாக இன்ஜினியர்களாக பல துறையிலே உயர்ந்திருக்கிறார்கள். எனவே அவ்வாறு இஸ்லாமிய மார்க்கம் பெண்களை எங்கும் கட்டுப்படுத்தவில்லை, ஆனால் இஸ்லாமிய ஷரியா ஒரு வரையறை இருக்கிறது, எதை செய்ய வேண்டும் எதை செய்யக்கூடாது, எது ஆண்களுக்குரியது எது பெண்களுக்குரியது என்றெல்லாம் சொல்லப்பட்டிருக்கின்றது. எனவே அந்த வகையிலே மிக நேர்மையாக இந்த விஷயத்திலே நீங்கள் இஸ்லாம் நாட்டிலே வாழ்கின்ற 22 லட்சம் மக்களையும் பிரதிநிதித்துவப்படுத்துகின்ற ஒரு அமைப்பு தான் அகில இலங்கை ஜம்மியத் உலமா, அவர்களுடைய ஆலோசனையை பெற்றுத்தான் இந்த திருத்தங்களை நாங்கள் முன்வைத்திருக்கின்றோம். எனவே இதை நியாயமாக ஏற்று செயல்படுத்துங்கள் என்று மிக அன்பாக வேண்டி இவ்வளவு காலம் இருந்த அமைச்சர்களால் செய்யப்பட முடியாத ஒன்றை செய்வதற்கு மனமுவந்து வந்தும் பெருந்தன்மையோடு இந்த விஷயத்திலே நடந்து கொள்கின்ற உங்களுக்கு எங்களுடைய சமூகம் சார்பாக நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி.
Order please. Meelangata Mulasaneta Garu Samampriya Mantri Tumata Aradhana Karana.
வேலுகுமார் மந்து அமத்துவார் வினாடி ஹயக் காலையக்கலபினா
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று இந்த நாட்டினுடைய காலத்திற்கு தேவையான ஊழல் எதிர்ப்பு தொடர்பான சட்டம் மூலம் சபையிலே முன்வைக்கப்பட்டிருக்கின்றது. எங்களுக்கு தெரியும், எங்களுடைய நாடு தற்போதைய நிலையிலே இந்த நாட்டினது பொருளாதாரம் எடுக்கின்ற போது இந்த பொருளாதாரமானது வங்குரோத்து நிலைக்கு இழுத்து தள்ளப்பட்டது. மக்கள் பொருட்கள் இல்லாமல் அன்றாட அத்தியாவசிய தேவைகளை நிறைவு செய்ய முடியாமல் போலின் வரிசைகளிலே நிற்க வேண்டிய நிலைமை ஏற்பட்டது. இதனது பின்னணி என்ன என நாங்கள் பார்க்கின்ற போது இந்த நாட்டினுடைய ஊழல் மிக முக்கியமான ஒரு காரணியாக இருந்திருக்கின்றது. இந்த நாட்டிலே இன்றைய நிலையிலே ஊழல் மோசடி தொடர்பாக பேசுகின்ற போது அது இந்த நாட்டில் இருக்கின்ற சகலர் மத்தியிலும் ஊறி போயிருக்கின்ற ஒரு விடயமாக மாறியிருக்கின்றது என்றுதான் நாங்கள் வந்து கூற வேண்டியிருக்கின்றது. ஒரு குழந்தை பிறந்த இடத்திலிருந்து நாங்கள் எடுக்கின்ற போது அந்த வைத்தியசாலைகளிலே வைத்திய சேவையை பெறுவதற்கு இன்று ஊழல் மோசடியிலே ஈடுபடுகின்ற நிலைமை ஏற்பட்டிருக்கின்றது. இறந்த ஒருத்தரை மோச்சரியிலிருந்து வெளியிலே கொண்டு வருவதற்கு அங்கே லஞ்சம் கொடுக்க வேண்டிய நிலைமைக்கு இந்த நாடு தள்ளப்பட்டிருக்கின்றது. பாடசாலைக்கு பிள்ளையை சேர்க்கின்ற போது முதலாம் தரத்திலே அதற்கான ஆவணங்களை செய்வதிலே ஊழல். அந்த முதலாம் தர மாணவனை அந்த பிள்ளையை பாடசாலைக்கு உள்வாங்குவதிலே ஊழல். அதே போல நாங்கள் எடுப்போமாக இருந்தால் எந்த துறையை நீட்டினாலும் அது மனிதர்களினது உயிரை காவு கொள்ளக்கூடிய மருந்துகளினது கொள்வனவாக இருக்கலாம், இந்த நாட்டினது பொருளாதாரத்திற்கு அல்லது மக்களுக்கு உணவை தருகின்ற விவசாயத்துறையாக இருக்கலாம், இந்த சகல துறைகளிலும் வேரூன்றி இருக்கக்கூடிய ஒன்றாக இந்த ஊழல் இன்று மாறியிருக்கின்றது. ஆகவே இந்த ஊழலை தடுக்க வேண்டும் என்று IMF கூறுகின்றது. இந்த ஊழல் நிறுத்தப்பட வேண்டும், இந்த ஊழலுக்கு தண்டனைகள் வழங்கப்பட வேண்டும் என பல சர்வதேச நிறுவனங்கள் இந்த நாட்டை சுட்டிக்காட்டியிருக்கின்றது. அந்த வகையிலே இன்றாவது இவ்வாறான ஊழல் எதிர்ப்பு சட்டம் மூலம் ஒன்று கொண்டு வரப்பட்டிருக்கின்றது. இதிலே பல குறைகள் இருந்தாலும் கூட அந்த குறைகள் நிவர்த்தி செய்யப்பட்டு இந்த ஊழல் தொடர்பான நடவடிக்கைகள் எடுக்கப்படுகின்ற போதுதான் நாட்டை அடுத்த நிலைக்கு தள்ளி செல்ல முடியும். அதோடு சேர்த்து எங்களுடைய பிரதேசத்தை மையப்படுத்திய ஒரு விடயத்தை நான் கூற வேண்டும். விசேடமாக மத்திய மாகாணத்தினுடைய கல்வி நிலைமை கடந்த காலங்கள் முழுவதுமே அரசியல் மயப்படுத்தப்பட்டிருந்தது. அரசியல் கட்சிகளினது சில அரசியல் நபர்களினது கைகளிலே அது கட்டுப்பட்டிருந்தமை எங்களுக்கு தெரிந்தது. அதனால் பல ஊழல்கள் அதிலே இடம்பெற்றதும் எங்களுக்கு தெரியும். இந்த மத்திய மாகாணத்திலேயே இலங்கையில் இந்த மத்திய மாகாணத்தில் அதிகப்படியான தோட்ட பாடசாலைகள் இருக்கின்றன. அதனை மையமாக கொண்டு மத்திய மாகாணத்தினுடைய கல்வி பணிப்பாளருக்கு மேலதிகமாக மத்திய மாகாணத்தினுடைய மேலதிக கல்வி பணிப்பாளர் பதவி ஒன்று ஏற்படுத்தப்பட்டு அது இந்த தோட்ட பாடசாலைகளுக்கு நிர்வாகத்திற்கு வசதி அளிக்கக்கூடிய மலையகத்தில் இருந்தான ஒருவருக்கு தொடர்ச்சியாக வழங்கப்பட்டு வந்திருக்கின்றது. அவ்வாறு வழங்கப்பட்டு வந்திருந்த அந்த மத்திய மாகாணத்தினுடைய மேலதிக கல்வி பணிப்பாளர் என்ற அந்த பதவி நிலை இன்று நீக்கப்பட்டிருக்கின்றது. இது நீக்கப்படுவதற்குரிய சூழல் எவ்வாறு வந்தது? இந்த மத்திய மாகாணத்தினுடைய மேலதிக கல்வி பணிப்பாளராக இருந்து அந்த கதிரையிலே இருந்தவர்கள் சில மாகாணத்தினுடைய அரசியல் கட்சிகளின் நபர்களினது கையாட்களாக கூலியாட்களாக வேலை செய்ய ஆரம்பித்ததே காரணமாக அமைந்திருக்கின்றது. இந்த அந்த மத்திய மாகாணத்தின் மேலதிக கல்வி பணிப்பாளர் என்ற பதவி நிலை அகற்றப்பட்டிருக்கின்றது. ஆனால் மாகாண சபை ஒன்று இல்லாத நிலையிலே, மாகாண சபை ஒன்று செயற்படாத நிலையிலே அதிகாரிகளால் எவ்வாறு இத்தகைய பதவி நிலை நீக்கப்பட முடியும்? இதிலே இருக்கக்கூடிய அரசியல் என்ன, அல்லது இதிலே இருக்கக்கூடிய இனவாதம் என்ன என்ற கேள்வியை எழுப்ப வேண்டியிருக்கின்றது. அது மட்டுமல்லாது, இன்று நுவரெலிய மாவட்டத்தினுடைய பிரதானமாக அட்டன் கல்வி வலயம், அதே போல நுவரெலிய கல்வி வலயம், இதிலே நுவரெலிய கல்வி வலயத்தில் 158 பாடசாலைகள் இருக்கின்றன. அதிலே 123 பாடசாலைகள் தமிழ் மொழி மூல பாடசாலை. அட்டன் கல்வி வலயத்திலே 133 பாடசாலைகளிலே 115 பாடசாலைகள் தமிழ் மொழி மூல பாடசாலை. இந்த அட்டன் கல்வி வலயத்துக்குரிய பணிப்பாளர் தொடர்ச்சியாக மலையக சமூகத்தில் இருந்து அந்த தகமைகளோடு நியமிக்கப்பட்டிருந்தார். ஆனால் கடந்த காலத்திலே அங்கே இருக்கக்கூடிய அரசியல்வாதிகளின் நியமனத்தால் ஊழல் உள்ளவர்களை நியமித்து அவர்களினுடைய செயற்பாடுகளால் இன்று நீதிமன்ற தடை உத்தரவு பிறப்பிக்கப்பட்டிருக்கின்றது. இந்த சூழலை பயன்படுத்திக் கொண்டு மீண்டும் மலையக சமூகத்தில் அந்த பதவிக்கு தகமையுடையவர்கள், அந்த அட்டன் கல்வி வலயத்தின் பணிப்பாளராக கூடியவர்கள் இருந்தும் கூட மீண்டும் தங்களுடைய கைகளிலே இந்த வளையத்தை வைத்துக் கொள்வதற்காக மாற்று மொழியினை சேர்ந்தவர்களை, தமக்கு சாதகமானவர்களை உள்வாங்குவதற்குரிய அந்த கீழ்மட்ட அரசியல் செயற்பாட்டை செய்து கொண்டிருப்பது எங்களுக்கு தெரிய வந்திருக்கின்றது. அதே போல நுவரிலே கல்வி வளையத்தை பொறுத்தவரையிலும் ஒரு மலையக சமூகத்தை சேர்ந்த கூடிய தமிழ் பேசக்கூடிய ஒருவரினுடைய பணிப்பாளராக நியமிக்கப்பட வேண்டிய தேவை இருக்கின்ற போதும் அது தொடர்ச்சியாக அந்த செயற்பாடு செய்யப்படாதிருந்து வந்திருக்கின்றது. இதன் பின்னணியிலே அந்த மாவட்டத்தினுடைய அரசியல் கட்சியினுடைய, இன்று ஆளும் தரப்பிலே இருக்கக்கூடிய அரசியல் கட்சியினுடைய செயற்பாடு முழுமையாக இருந்திருக்கின்றது என்பதை கூற வேண்டும். அவே நாங்கள் இந்த சபையினூடாக இன்று கல்வி ராஜாங்க அமைச்சர் மலையக சமூகத்தை சேர்ந்தவர், இது மாகாண சபைக்குரிய விடயம், மாகாண சபைக்குரிய சப்ஜெக்ட் என கூறி அவர் இதனை கை கழுவி விட முடியாது. ஆகவே மத்திய மாகாணத்தின் மேலதிக அந்த பணிப்பாளரினுடைய நியமனம், அதே போல அட்டன் கல்வி வலயத்தினுடைய பணிப்பாளரினுடைய நியமனம், அதே போல நுவரெலிய கல்வி வலயத்தினுடைய பணிப்பாளர் தொடர்பான இந்த முறைப்பாடுகளை அவர் சரியான முறையிலே கையாண்டு நியாயமாக மக்களுக்கு, எங்களுடைய சமூகத்திற்கு, வருங்கால சந்ததிக்கு அந்த கல்வி நிலையங்களை, பாடசாலைகளை, கல்வித்துறையை பாதுகாப்பதற்குரிய விடயங்களை மேற்கொள்ளக்கூடிய உரிய தகமையுடைய அவர்கள் நியமிக்கப்பட வேண்டும் என்பதை இந்த உயரிய சபையிலே நாங்கள் இந்த அரசாங்கத்திடம் கேட்டுக்கொள்கின்றோம். எதிர்காலம் இந்த மலையக பிரதேசங்களில் இருக்கக்கூடிய எங்களது பிள்ளைகளினது இருக்கக்கூடிய ஒரே மூலதனம் கல்வி. அவை அதனை நியாயமாக பெறக்கூடிய, அதனை முறையாக பெறக்கூடிய அந்த இருக்கின்ற விடயத்திலும் ஊழலை திணிக்காதீர்கள். இன்று ஊழல் எதிர்ப்பு சட்ட மூலம் இதற்கு முன்வைக்கப்படுவதன் மூலம் நாங்கள் மீண்டும் ஞாபகப்படுத்துகின்றோம், இந்த ஊழலிலிருந்து விடுபட்டு இந்த நடைபெறுகின்ற நியாயமற்ற செயற்பாடுகளை தவிர்த்து நியாயமான முறையிலே, சரியான முறையிலே அந்த உரிய தகமைகளை கொண்டவர்கள் நியமிக்கப்பட வேண்டும். தங்கள் கட்சி சார்ந்தவர்களை, தங்களுக்கு அந்த கைகூலிகளாக இருக்கக்கூடியவர்களை நியமிப்பதற்காக இந்த நியமனங்களை உரிய தகமையுடையவர்களை புறம் தள்ளி செயற்படுவதை நிறுத்திக் கொள்ள வேண்டும். மக்கள் பார்த்து கொண்டிருக்கின்றார்கள். அவை அந்த மக்களுக்கு நியாயம் கிடைக்க வேண்டும் என கூறி முடிக்கின்றேன். நன்றி.
பூமிசேகர் மந்த்ருமாட மீளங்கட்ட கரு ஜெயரத்ன ஹேரத் மந்த்ருமா ஒவ்வொருமாட வினாடி அட காலையாக லபினோம்.
முலாசன் கரு மந்த்ரு வினாடி 10 மூலாசன போன கரு மந்த்ருமணி வர்த்தமான் அதிகார நாமாத்தித்துமா 1994 அல்லஸ் சா தூஷண பணத்தாய் ஹெத்த பஹே வத்கம் சா பரகாம் பிரகாச பிலிபந்துவாய் கர்ணுத் இவகேம பகுகிய ரஜேவால் கீபே துலம மிம்மன் கலின் சந்தஹங்கரபு பணத்வலிங் பிரதிபாதன் லபிச்ச காரியபாரிய சந்தா கட்டித்து கரப்பு அக்கடித்துக்கான் சா ඒ වැඩපිළිවෙල තුල දූෂණයට ඉඩ දීපු ආකාරය පිළිබඳව මම හිතන්නේ කරුණු සම්පින්ඩණය කරලා අලුත් පනතක් ඒ සියල්ල මගහරවන්න දූෂණ විරෝධී පනත නමින් අද හඳුන්වලා දීලා තියෙනවා. මේ පනත පිළිබඳව අද අපිට යමක් බරපතල විදිහට විවේචනය කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඉතිහාසය තුල අපේ රටේ මේ අනපනත් තුලින් රිංගලා දූෂණේ වංචාව අල්ලසර සහ ඒ කටයුතු අවභාවිතා කරපු ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපි සියලු දෙනාටම පක්ෂ තියෙනවා. මම මූලික වශයෙන්ම සඳහන් කරන්න ඕන මේ අපේ රටේ සම්මත කරපු මේ පනත් වලට වඩා මේ සියල්ල මම හිතන්නේ අවභාවිතා කරන්න මූලිකම හේතුව උනේ අපේ දේශපාලන මැදිහත් වීම කියන එක තමයි මම හිතන්නේ නිවැරදි මතය. පැවිදිච්ච සියලුම රජවල් ඔවුන්ගේ දේශපාලන උවමනාකම් පිරිමසා ගැනීම සඳහා ඒ දේශපාලන බලාධිකාරිය පාවිච්චි කරලා ඒ නිලධාරීන් පාවිච්චි කරලා මේ සියල්ල මං හිතන්නේ යටපත් කරන්න කටයුතු කිරීම තුළ තමයි මේ අවාසනාවන්ත තත්ත්වයක් අද අපරයට යුග්ගත වෙලා තියෙන්නේ. අද දෙස් විදෙස් ජාත්‍යන්තරය මං හිතන්නේ අපි ඉතාම අපකීර්තිමත් දූෂණයට වංචාවට මං හිතන්නේ බරපතල විදිහට තල්ලු වෙච්ච රටක් විදිහට අද ඉතිහාසගත වෙලා මුලස්සන මන්ත්‍රීවරණී අවසානයි. මට මතකයි වින්දිතියෙන් ආරක්ෂා කිරීමේ පනත, මේක හොඳ පනතක්. මේ පනත නිසා පොදු මහත් සමාජයේට පුරවැසියන්ට උත්තේජනයක් ලැබුණා දූෂණේ වංචාවට විරුද්ධව යම් යම් කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ වින්දිතියෙන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ඒ වෙලාවේ අපි සම්මත කරත් ඒ පනත තිබිච්ච යම් යම් අඩුපාඩුකම් හින්දා ඒ පනතත් අවභාවිතා වුණයි කියන එක බොහොම පැහැදිලි කාරණයක්. මේ පනත මං හිතන්නේ ශක්තිමත් කරන්න මේකට අධිකාරියක් පිහිටෙව්වා. ඒකට පොලිස් කොට්ටාසයක් DIG මහත්තයගේ ප්‍රධානත්වයෙන් පිහිටෙව්වා. ඒක පොලිස් සාජ්ජා පනත මං හිතන්නේ පරයා ඊට අතිරේකව පනතකින් සම්මත කරලා දීපු බලතලයක්. නමුත් මේ සියල්ල අවසනාවකට සීමා වුණේ කොළඹ නගරයට විතරයි. ඒ නිසා රටේ සමස්තයට මේකෙන් වඩාත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් වුණේ නැහැ. මම මතකයි මේ පනත් අවභාවිතා කිරීම තුළ මම අපි කටයුතු කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වින්දිතියෙන් ආරක්ෂා කිරීමේ පනත අවභාවිතා කරා පැහැදිලිවම පොලිසිය. යමෙකුට හිරිහරයක් කරදරයක් කරන්න උවමනා වෙනකොට දේශපාලන මතවාදය ඉදිරිපත් වෙනකොට දේශපාලඥයින් බල කරනකොට පොලිසිය මේ පනතේ උපකරණ ටික පැහැදිලිව පාවිච්චි කරලා අහිංසක මිනිස්සු හිරගත කරලා ආරක්ෂිත බන්ධනාගාරගත කරා මං කියන අප ඉල්ලන්න වෙන්නේ අභියාචන අධිකරණයෙන් අවුරුද්දකට වැඩි කාලයක් ඔවුන් ගත වුණා. විශේෂයෙන්ම වීරමගෙදර පොලිසිය කුරුණෑගල පොලිස් කොට්ටාසේ ඒ වගේම නාරම්පල කුලියාපිටියේ පොලිස් කොට්ටාසේ මේ පනත අවභාවිතා කරපු ස්ථාන ඒ වගේම කුලියා කුරුණ නිකරටිය පොලිස් කොට්ටාසේ රස්සායකපුර පොලිසිය ඉතාම කැත නින්දිත විදිහට මේ පනත අවභාවිතා කරලා අහිංසක මිනිස්සු නිරපරාදේ රක්ෂිත බන්ධනාගාරගත කරුවා කිසිම හේතුවක් නැතුව. මට මතකයි නිකරටිය පොලිස් කොට්ටාසේ රස්සායකපුර වැලිගොඩ දැම්මයි කියලා පොදු ජේපල පනත යටතේ ඔහුව අධිකාරියට යොමු කරලා අවුරුද්දකට වැඩි කාලයක් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් මම හිතන්නේ සිරගත කරලා තිබුණ රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබුණ අවසානයේ මහේස්ත්‍රාත්වරයා නිකරටිය බලපදේශ අධිකරණ බලපදේශයේ මම හිතන්නේ එතුමිය තමයි අවසානයේ තීන්දුව කෙරුවේ මේක පොදු ජේපල පනතට වැටෙන්නේ නැහැයි කියලා. එතකොට අවුරුද්දකට වැඩි කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉවරයි. එනිසා මේ අනපනත් වලින් මං හිතන්නේ අපිට සාධනීය තත්ත්වයක් බලාපොරොත්තු වෙන්නේ පවතින රජයේ සහ ඉදිරියේ බලයට පත් වෙන රජේවල් ඔවුන් මං හිතන්නේ ආදර්ශමත් විදිහට ඉතිහාසයේ මේ කරපු කැතපැල්ලන් ටික බකලා දාලා කටයුතු කෙරුවොත් මං හිතන්නේ මේක අපිට යම්කිසි බලාපොරොත්තු සහගත තත්ත්වයක් තියන්න පුළුවන් කමක් තියෙනවා. මං හිතන්නේ අවසාන වශයෙන් කියන්න අවසාන වතාවට මං හිතන්නේ මේ අල්ලස් කොමිෂන් පනත යටතේ මං හිතන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ රජයේ 1900 මං හිතන්නේ 70 තමයි එතුමිය තමයි මං හිතන්නේ තීන්දුවක් ගත්තේ 70 රජයේ මං හිතන්නේ තීන්දුවක් ගත්තේ එතුමියගේ පක්ෂයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මං හිතන්නේ කීප දෙනෙක් කුරුණෑගල ඒ වගේම ගාල්ල මේ දිස්ත්‍රික්කවල මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ අල්ලස් පනතේ පැනීච්ච යම් යම් චෝදනා හින්දා ඔවුන්ට මන්ත්‍රි ඉදිරියට තරම් කරන්න විතරක් නෙවෙයි ඔවුන්ට පුරවැසි බලතල සම්පූර්ණයෙන්ම අහිමි කරලා ඔවුන් සැලකිය යුතු කාලයක් දේශපාලනයෙන් ඈත් කරන්න එතුමිය කටයුතු කරුවා. ඒ ආදර්ශමත් නායිකාවගෙන් පස්සේ මං හිතන්නේ පැවිදිච්ච කිසිම රජයක් මේ තම තමන්ගේ රජයාලවල හිටපු අනුගාමිකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ මේ මොන නොමනත් වැඩක් කරත් මං හිතන්නේ උන් ආරක්ෂා කරන්න කටයුතු කරුවා මිසක් ඒ කිසිම රජයක් මං හිතන්නේ වක්‍යුත්තේ ඒ සම්බන්ධ කටයුතු කරුවේ නැහැ මං හිතන්නේ මෙවැනි අකටයුතුකම් කරනකොට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු වාසිපස් දෙඩෙව්වා ඒවට යම් යම් උදාහරණ උපහරණ දුන්නා සමහරු කිව්වා මයිල් ගහක්වත් ගලවන්න දෙන්නේ නැහැ කියලා එහෙම කියපු කාල පරිච්ඡේදයක් අපේ රටේ තිබුණා මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අධිකරණයේ පිළිබඳව අධිකරණයේ විශිෂ්ට විශ්වාසයේ වැදගත් වීම ඉතාම වැදගත් හැබැයි අධිකරණයේ යුක්තිය ඉටිනවා කියලා ප්‍රමාණවත් නැහැ ඒ එසේ විය යුතු බව පේන්න ඕනේ කුරුණෑගල අධිකරණ කලාපේ මම හිතන්නේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා පෞද්ගලික කරපු කැමිල්ලක් තිබුණා පුරාවිද්‍යා ස්මාරකයකට කරපු අකටයුත්ත පිළිබඳව නමුත් මේ අනතෙක් මං හිතන්නේ මහ ජනතාවට ඒ පිළිබඳ විශ්වාසයක් නැහැ අධිකරණයේ ඒ සම්බන්ධව කටයුතු කරන්න ඒ පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ වැඩපිළිවෙළ ප්‍රමාණවත් කියලා අපේ පළාතේ වැසිකිළි වලක් කපනකොට එහෙම නැත්නම් කෙහෙල් පඳුරක් හදනකොට පොල් පැලයක් හදනකොට බැරි වෙලාවත් ඒ ආශ්‍රිත ප්‍රදේශයක වළං කට්ටක් මතු වුණොත් එහෙම නැත්නම් පුරාවිද්‍යාවට සම්බන්ධයි කියලා යම් සාධකයක් මතු වුණොත් ඒකේ දුරකථන පණිවිඩයටත් පොලිසිය බොහොම යූසුලුව මැදිහත් වෙලා අවුරුදු ගණන් රිමාන්ඩ් කරන ආරක්ෂිත බන්ධනාගාරගත කරන නමුත් මේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා කරපු පැමිණිල්ලටවත් මං හිතන්නේ ප්‍රමාණවත් සාධාරණයක් ජනතාවට ඉෂ්ට සිද්ධ වුණාද කියලා අද අපිට විශාල ගැටලුවක් තියෙනවා කියන එක විශේෂයෙන්ම මුලාසන බවන ගරු මන්තුමනි මට මේ අවස්ථාවේ මතක් කරන්ට වෙනවා ඒ නිසා මේ අපි පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මේ සියල්ල පොලිසිය විවිධ අවස්ථාවල වැරදි විදිහට පාවිච්චි කරලා අවභාවිතා කරලා ඒ පනතේ උපකරණ වැරදි විදිහට තීන්දු කරලා අයිස්සක අසරණ මිනිස්සු මං හිතන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කරපු අවස්ථා ගණනාවක් තියෙනවා විශේෂයෙන්ම අපරාධ කාර්යෝ සම්බන්ධව කටයුතු කරන සමහර පොලිසි 54 වගන්තිය දාලා ගංජා කුඩු වික්කයි කියලා අවුරුදු ගණන් ඒ මිනිස්සු සිරගත කරනවා ඒ වගේම ස්වයංක්‍රීය අවියායුධ එහෙම නැත්නම් බෝම්බ තිබුණා ඒ ළඟ තිබුණා ඒ කියලා එවැනි කටයුතු මං හිතන්නේ මේවට සුරක්ෂිත බන්ධනාගාර ගත කරනවා මේ සියල්ල හුදෙක් මං හිතන්නේ පොලිසින් දාරින්ට සිතඟි පරිදි ඉස්සසිදු වෙනා කියලා නෙවෙයි මම උන්ට චෝදනා කරන්නේ මේ සියල්ලට මැදිහත් උනේ ඒ පැවති රජයල්වල දේශපාලඥයෝ කියන එක ඉතාම කනගාටුවෙන් උනස් සඳහන් කරන්න වෙනවා ඒ හින්දා මේ ආනපනත් අපි ලොරි ගානක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරුවත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු ටික එහෙම නැත්නම් මේ රජයේ කරවන උදවිය ටික තමන්ගේ හෘද සාක්ෂියත් එක්කව මේ සියල්ල සමනය කිරීම සඳහා අවංක චේතනාවකින් තමන්ගේ රාජ්‍ය කාල සීමාව තුළ මං හිතන්නේ පවිත්‍රව කටයුතු නොකළොත් මේ පාර්ලිමේන්තුවේ අපි කොච්චර කොළ පිරෙන්න අනපන සම්මත කරුවත් එය මේ මහ පොළවේ යථාර්ථයක් කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ කියන එක මුලාසන ගරු මන්ත්‍රීමනි මම මේ අවස්ථාව සඳහන් කරමින් මම කතා අවසන් කරනවා ඕම ස්තුතියි
ගරු මන්තුමා මීළඟට ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මන්තුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා
ගරු මුලස්නේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දවසේ අපි කවුරුත් රටක් විදියට ඒ වගේ පාර්ලිමේන්තුවක් විදියට ඉටු කළ යුතු වගකීම් සහගත අනතක් සඳහා සහයෝගය ලබා දීම සඳහා තමයි සම්මත කිරීමට මේ අද දවසේ අපි කටයුතු කරන්නේ මේ සම්බන්ධව පහුගිය කාලේ දිගින් දිගටම විරුද්ධ පක්ෂය විවිධ සංවිධාන NGO සහ විවිධ පුද්ගලයන් කතා බහ කළා රටේ දූෂණය වංචාව ඒ වගේම විශේෂයෙන්ම දේශපාලඥයන්ගේ වංචා දූෂණ තියෙනවා මේවා වළක්වන්න විදියක් නැහැ මේවා සම්බන්ධව විවිධ චෝදනා කළා මම හිතනවා අද ආරම්භ වෙන මෙම පනත සම්මත වීමත් එක්ක කාටත් ඇඟිලි දික් කර කර චෝදනා කර කර ඉන්න වෙන්නේ නැහැ සැබවින්ම රටේ ඉදිරි ගමනට ශක්තියක් වෙමින් රටේ දූෂණය වංචාව නාස්තිය නැති වෙලා යම් මට්ටමකට රට හොඳ තැනකට ගේන්න පුළුවන් යෝජනාවක් අද මේ පනත හරහා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එක් පැත්තකින් මේක කාටත් සර්ව සාධාරණ විදිහට ක්‍රියාත්මක විය යුතුව තියෙනවා. ඒ වගේම මේක අනිත් පැත්තෙන් ක්‍රියාත්මක වීමේදී ඉතාම නිවැරදි රෙගුලාස් සහ නිවැරදි ක්‍රමවේදයන් භාවිත කළ යුතුව වෙනවා. මොකද මේ මුල් අවස්ථාවලදී අපි කාර්ක සභාවලදී සාකච්ඡා කරනකොට සමහර අවස්ථාවලදී විවිධ ප්‍රශ්න පැන නැගුණා. සමහර යෝජනා සමහර අදහස් දෙකකින් සමහර ඉල්ලීමක් පවා දූෂණයක් විදිහට එහෙම නැත්නම් වැරද්දක් විදිහට ගැනෙන්න පුළුවන් කියන කාරණාව. නමුත් අපි විශ්වාස කරනවා දූෂණය වංචාව ඒ වගේම අල්ලස නැතර කරන්න ඕන වගේම අනිත් පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් යම් යම් සේවාවන් නිශ්චිත කිරීමේදී ඒවලට බාධාවන් සිද්ධ නොවන විදිහට යම් විදිහට කටයුතු සිද්ධ විය යුතුයි කියන කාරණාව. අපිට විශේෂයෙන්ම සතුටු වෙන්න පුළුවන් අද ආණ්ඩු පක්ෂය විපක්ෂය සහ සියලු දෙනා මේ පනතට මං හිතන්නේ විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. හැමෝගෙම ඉල්ලීමක් විදිහටයි මේ පනත ආවේ. විශේෂයෙන්ම පහුගිය කාලේ විපක්ෂය සහ අනිකුත් සියලුම දෙනා සාකච්ඡා කළා මේ රටේ මේ තියෙන දූෂණ සහ නාස්තිය නැති කරන්න ඕන කියන කාරණාව. ඉතින් එතකොට අද මේ පනත සම්මත කිරීම තුළ අපි ආදර්ශයක් ලබා දීලා තියෙනවා. ගරු ඇමතුමා මේ සම්බන්ධව අවස්ථා ගණනාවක් උපදේශක කාර්ක සභාවල සාකච්ඡා කළා. ඒ සාකච්ඡා කරලා අවස්ථා ගණනාවක් අදාස් යෝජනා ඉදිරිපත් කරන්න යම් යම් සංශෝධන ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නා. මොකද අපි හැමෝටම එළියේ ජනතාවගේ යම් ඇඟිල්ලක් දික් වෙනවා නිර්ර්ථනේ. මම ඊයේත් විවිධ මාධ්‍ය වැඩසටහන් සාකච්ඡා දැක්ක මාධ්‍යවල යන්නේ ඒ හැම වෙලාවකම මේ 225ට විරුද්ධව චෝදනා ඉල්ලනවා. හැබැයි රටේ බොහෝ විට රටේ විවිධ වගකීම් දරන්නේ විවිධ වැඩ කොටස් කරන්නේ කෝටි ගණන් බිලියන ගණන් සංවර්ධන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ රාජ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ අය. හැබැයි ඒ සියල්ල පරද්දලා බොහෝ වෙලාවට මේ ප්‍රතිපත්ති සම්පාදන කාර්යයේ නිරත මහජන නියෝජ්‍යයන්ට තමයි චෝදනා එල්ල වෙන්නේ. ඉතින් එතරදී ඒ මහජන නියෝජ්‍යයෙක්ගෙන් කෙනෙක් විදියට මම වසර 3කට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කාලය තුල අපි දන්නවා අපි එක අබමල් රේණුවකවත් වංචාවක් දූෂණයක් වැරද්දක් කරන්න සම්බන්ධුනේ නැහැ. එවෙන් දෙයකට උදව් කරලත් නැහැ. හැබැයි සමාජය තුල කතිකාවතක් තියෙනවා මේ සියලුම දෙනාගේ වඩු මුදල් සහ විවිධ දේවල් දසාකන්න සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ වැරද්ද නිවැරදි කරන්න මේ පනතෙන් හරි මේ දුෂණ විරෝධී පනත හරහා පුළුවන්කම ලැබෙනවා නම් මම හිතන්නේ ඒක අපි හැමෝටම සතුටු වෙන්න ඕනේ. හැබැයි මේක පනතක් විදියට නිකම්ම නිකං ලියවිල්ලක් බවට පත් කරලා සම්මත කරලා දීලා වැඩක් නැහැ. මේකට අවශ්‍ය විදියට ක්‍රියාත්මක වෙලා අර සාමාන්‍යයෙන් නැත්තම් කියනවා බුරන්න පුළුවන් වුණාට හපන්න බෑ කියලා. එහෙම නැතුව බුරන්නයි හපන්නයි මේ සියල්ලම කරන්න පුළුවන් වෙන සැබෑ වැරදිකරුවෝ හොරු දූෂිතයෝ අල්ලන්නේ. මම විශ්වාස කරන්නේ මේ 225 චෝදනා කරන මේ 225 වඩා චෝදනාවට ලක් වෙන වැරදි කරන අය මේ අනිකුත් අංශ සියල්ලෙම ඉන්නවා. හැබැයි ඒ අය ගොඩක් වෙලාවට එහෙම පනතක් නැහැ එහෙම වැඩපිළිවෙලක් නැහැ කියන චෝදනාවත් එක්ක අනිත් පැත්තෙන් ගැළවිලා යමින් තියෙනවා. ඒ නිසා අද මේ පනස සම්මත කිරීම තුළ එවැනි චෝදනා කර කර ඉන්නේ නැතුව සීලු දෙනා එකතු වෙලා ඒ ක්‍රියාත්මක කිරීම හරහා නිවර්ති මාවතකට රට ගෙනියන්න ඕන. අද රටේ කරන සංවර්ධනයක් ගත්තත් වෙන කටයුත්තක් කළත් බොහෝ වෙලාවට කියවෙන්නේ ඒ හැම එකෙම යම් කොමිස් මුදලක් ගත්තා නැත්නම් වෙනත් කටයුත්තක් කරා එහෙම නැත්නම් ආදායම් උත්පාදනය කරගන්නවා වැරදි විදිහට ඒවා හොයන්න බෑ කියන කාරණාව. ඒ නිසා කිසිදු කෙනෙක් මේකෙන් රින් ගන්න බැරි වෙන විදිහට මේ කාර්යභාරය කරලා තියෙනවා ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඒ හරහා ආදර්ශයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් අපි සතුටු වෙනවා ආණ්ඩුවේ ඉඳලා කිසිදු වරප්‍රසාදයක් පාසුවක් ලබාගත්ත නැති මන්ත්‍රීවරයෙක් විදිහට අපි සතුටු වෙනවා. බැනුම් චෝදනා තමයි ගොඩක් වෙලාවට විපක්ෂයේ රටේත් අනිපැති ආණ්ඩුවෙනුත් බැනුම් අහන අවස්ථා තියෙනවා. ඒ එවැනි තත්ත්වයන් යටතේ වුණත් මෙවැනි හොඳ පනත් සඳහා අපිට සහාය දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. පහුගිය කාලේ රටේ බොහෝ වෙලාවට අපි විවිධ හොඳ අනපනත් ගෙනාව අපි මේ පාර්ලිමේන්තුව ගොඩක් අය කතා කරේ මේ පාර්ලිමේන්තුව යම් වෙලාවකට හොඳ දේවල් කරන්නේ නැහැ පාර්ලිමේන්තුව ශෝක යෝජනායි වෙනත් වැඩ කටයුතු කරන්න කියලා. නමුත් මේ පසුගිය කෙටි කාලය තුළ මේ පාර්ලිමේන්තුව ඇතුලේ බොහෝ සාධනීය අනපනත් ගෙනල්ලා අපි සමහර ඒවා සංශෝධනය කරා සමහර ඒවා අපි අලුතෙන් අනුමත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාර්යභාරයට දායක වෙන්න ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම ආණ්ඩුව ගත්තාම හොඳ දේවල් කරලා සමහර අවස්ථාවල
පොඩ්ඩක් ගොම දාගන්න අර කිරි කලයක් දොලා ගොම දාගන්නවා වගේ කටකුත් සිද්ධ වෙනවා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ මේ කාරණාවෙන් පොඩ්ඩක් පිට ගිහිල්ලා වුණත් සමම්පිය ගරු මුලස්නේ මන්ත්‍රීතුමනි මේ දවස්වල රටේ කතාබහට ලක් වෙන අස්සස්ම ගැනත් කියන්න වෙනවා. අපි රටේ ඒකත් හොඳ වැඩක් විදියට ඉන්නේ. අර ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා පොහොර ප්‍රතිපත්තිය ගේන්නේ කාබනික පොහොර දාලා වසවිස නැතුව ජනතාවට ආරක්ෂා කරන්න. අනිත් පැත්තෙන් ජනතාව හොඳ ආහාර වේලක් දෙන්න. හැබැයි ඒක රටේ කෘෂිකාර්මාන්තය කඩා වැටෙන්න සහ අවසානයේ ආණ්ඩු
කඩාවැටෙන්න
අගමැති දුර නැති වෙන තැනටපත් උනා. ඒ වගේ තමයි මේ අද වෙනකොට අස්වැසුම ගෙනල්ලා තියෙන්නේ බොහොම වගකීමකින් සහ අනිත් පැත්තෙන් බලාපොරොත්තු ඇතුළු බිලියන 60ක් විතර සමෘද්ධියට වියදම් කරපු එක බිලියන 200ක් වැඩි ගාණක් වියදම් කරලා නුසුදුසු ඉවත් කළා සුදුසුන්ට දෙන්න කියලා පටන් ගත්ත මේ අස්වැසුම වැඩපිළිවෙලෙත් අද අස්වැසුම නැති තැනටපත් වෙලා තියෙනවා. මම හිතන්නේ අද ජනාධිපතිතුමා අගමැතිතුමා සහ රජයේ අවධානය ඊගෙන යොමු වෙන්න ඕන. මොකද අපි කොච්චර කිරි දෙව්වත් වැඩන්නේ ඒකට ගොම දාගත්තොත්. ඒ වගේ මේ වගේ අනපනත් ගෙනල්ලා රටේ ආර්ථික කඩාවැටලා තීදී ආර්ථිකය හදලා රටේ සංවර්ධනය ආය ආරම්භ කරලා රට හොඳ දිශාවට යොමු කරගමින් ඉන්නවා. හැබැයි අස්වැසුම තුළ ඉතාම නුසුදුසු විශාල ප්‍රමාණයකට සහන ආධාරය ලබා දෙන ගමන් ඒ සුදුසු අන්ත දුගී අහිංසක රෝදපුටුවෙන් යන සමහර විට පස්ස පැත්තෙන් බිම දිගේ ඇවිදගෙන යන ඒ වගේම එකතැන ඉන්න ගේ කැඩිලා අනිත් පැත්තේ මැටි ගෙවල් මෙවැනි අන්ත අසරණ විශාල පිරිසකගේ සහන ආධාරය කැපිලා අද දවසෙත් මම විශාල පිරිසක් මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච දැක්ක විදිහට මේවා නිකන් අර වචන වලට එහෙම නැත්නම් අදහස් නිකන් කියන්න වාලේ කියන ඒවා නෙමෙයි ගරු මුලස්නේ මන්ත්‍රීතුමනි. ගිහිල්ලා ඇහින් දැකලා බලලා මම මේ ඉතාම වේදනාවෙන් කියන්නේ මේ රටේ අන්ත අසරණ දුප්පත් මිනිස්සුන්ගේ ඒ සහන ආධාරය කපන්නේ යම් වැඩක් වෙනවනම් අපි ආණ්ඩුව ඇතුලේ ඒ ඒකට අපිට ඉඩ දෙන්න පුළුවන් කමන්නේ. ඒක අපේ හෘද සාක්ෂියටත් විරුද්ධයි අනික අපේ මානුෂික පැත්තටත් විරුද්ධ වෙලා තියෙනවා. අපි මිනිස්සු විදියට එවැනි අහිංසක මිනිසුන්ට ජීවත් වීමේ අයිතිය දෙන්නේ නැද්ද කියලා. සමෘද්ධි ව්‍යාපාරයේ පහුගිය අවුරුදු 28ක විතර කාලේ විශාල වැඩ කොටසක් රටේ කරා සහන ආධාරයට අමතරව ඔය කන්න දෙන එකට අමතරව විශාල ජනතාව රැකගැනීමේ වැඩපිළිවෙළක් තිබුණා. හැබැයි ඒ සියල්ල අතහැරලා අද අස්වැසුමින් මේ සහන ආධාරය විතරක් දීලා විශාල මේ මුදල බිලියන
200ක් විතර
මුදලකුත් වියදම් කරමින් ඉන්නවා. හැබැයි ඒ කරලා අන්තිමට ඒ හොඳ දේ කරන්න ගිහිලා අන්තිමට අස්වැසුම ආණ්ඩුවට පාරවලලා වෙයි කියන බය මට තියෙනවා එක් පැත්තක. ඒ නිසා මම රජයෙන් ඉල්ලනවා මේ හොඳ දේවල් කරනවා වගේම මේ අස්වැසුමින් අස්වැසීමක් නැති අහිංසක අන්ත දුගී දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න. විශේෂයෙන්ම එහිදී අපි දැක්කා මේ නිර්ණායක අරගෙන තියෙනවා සමහර වෙලාවට වැසිකිළියක් තියෙනවනම් පානීය ජලය අරගෙන තියෙනවනම් ඒ වගේම ගෙදර සිමෙන්ති දාලා තියෙනවනම් වහලෙට සීට් දාලා තියෙනවනම් දරුවේ පාසල් යනවනම් ඒ අය දුප්පත් නෙමෙයි කියලායි මේකේ නිර්ණායක තියෙන්නේ. ඒ නිසා හොරාගත්ත නිර්ණායක 22 ඇතුලේ දුප්පතුන් අන්ත දුගීන් බවට පත් කරලා සහන ආධාරය කපන නිර්ණායක ගොඩක් තියෙනවා. ඒ වගේ මේ ඇප් එක ඇතුලේ ඒ තෝරාගත් ක්‍රමවේදය තුළ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. දුක්ගත් මිනිසුන්ට මේ ඇප් එකට පිවිසෙන්න බෑ. සාමාන්‍ය ඉගත ගන්න මිනිහෙකුටවත් මේකට ඇප් එකට තොරතුරු දාන්න බෑ. එවැනි තත්ත්වයක් තුළ දැන් ගන්න අභියාචන පවා යම් විදිහකට ප්‍රශ්නයක් තියෙනවා. මම මේ සම්බන්ධව ආණ්ඩුවේ කතා කරපු නිසා ජනාධිපතිතුමා අගමැතිතුමා මැදිහත් වීමක් යම් ගුණා අපේ ආණ්ඩුව පස්සේ මන්ත්‍රීවරු යම් ප්‍රමාණයක් කතා කරා මේ සම්බන්ධව. ඒ කියන්නේ ස්තුතිය විපක්ෂෙත් අම්මායි කතා කරා එයාටත් ස්තුතිවන්ත වෙනවා. නමුත් මං හිතන්නේ අපි හැමෝම මොකද මේ හැමෝම පක්ෂපාත ભેදෙන් තොරව දුක් විඳින මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ අස්වහන්නේ නැතුව ඒ මිනිස්සුන්ට අස්වැසිල්ලක් දෙන්න ඇත්ත අස්වැසිල්ලක් දෙන්න මේ අස්වැසිමෙන් තියෙන ඒ වැරදි අඩු කරලා රටේ ජනතාවට සහන ආධාරයක් සැබෑ විදියට ලබා දීමේ වැඩපිළිවෙළ කියන්නේ කියන කාරණාවත් මේ වෙලාවේ මතක් කරින් මට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා.
ස්තුති කර මන්තුමනි. මීළඟට ගරු සුදිත් සංජය පෙරේරා මන්තුම ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
මුලස්නේ ගරු මන්ත්‍රීතුමනි, ඉතාම වැදගත් පනත් කීපයක් සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් දක්වන්න අවස්ථාව සලසා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රකට කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා පසුගිය දශක කීපය දිහා බලනකොට මේ දූෂණ වංචා ගැන කතා කරුවොත් එහෙම මං හිතන්නේ විශාල වශයෙන් චෝදනා දේශපාලනඥයන්ටත් ඒ වගේම නිලධාරීන්ටත් එල්ල වුණා. නමුත් අපි බලනකොට කොයිම අවස්ථාවකවත් පසුගිය කාල සීමාවදී කිසිම දේශපාලනඥයෙකුටවත් ඒ වගේම නිලධාරියෙකුටවත් දඩුවමක් හම්බෙච්ච අවස්ථාවක් අපි දැකලා නැහැ. ඒ වගේ යම් අවස්ථාවක දඩුවමක් ලැබුණා නම් දේශපාලනඥයෙකුට එහෙම නැත්නම් නිලධාරියෙකුට යම් යම් හේතු මත නොයෙකුත් ආකාරයේ බලපෑම් මත ඒ නිලධාරීන් එහෙම නැත්නම් දේශපාලනඥයෝ ඒවයන් ගැලවිච්ච අවස්ථාවල් තමයි ගරු සභාපතිතුමනි අපි දැකලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ ආකාරයට නොයෙකුත් ආකාරයේ පණ පණක් ගෙනවා වුණත් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කෙරුවේ නැත්නම් මම හිතන්නේ මේ පණ සම්මත කිරීමෙන් ඵල ප්‍රයෝජනයක් නැහැ කියන එක තමයි ගරු මන්ත්‍රීතුමනි මට කියන්න තියෙන්නේ. ඉතින් අපි දකින හොඳම උදාහරණය තමයි පසුගිය කාල සීමාව පසුගිය රජයේ කාලේ මම හිතන්නේ මේවට තියෙන නීති රීති ප්‍රමාණවත් නැහැ කියලා අපිට මතකයි ගරු මන්ත්‍රීතුමනි අපි ගෙනාවා විශේෂයෙන්ම වෙනම අපරාධ විමර්ශන අංශයක් ඒ විතරක් නෙමෙයි වෙනම අධිකරණයක් පිටවන්නත් ඒ කාලේ කටයුතු කෙරුවා. නමුත් ඒ එකම අවස්ථාවකදීවත් මම හිතන්නේ ඒවා සම්බන්ධව නිසි විමර්ශනයක් එහෙම නැත්නම් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් නිසියාකාර නඩුවක් පවරන්න කටයුතු කෙරුවේ නැහැ කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය තමයි ගරු මන්ත්‍රීතුමනි අපි දන්නා පහුගිය දවස්වල විශේෂයෙන් මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ කාලේ දාපු නඩු මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් නොයෙකුත් ආකාරයේ හේතුන් නිසා ඒ වගේම අපි දන්නා නඩු දානකොට තියෙන නෛතික අඩුපාඩුකම් එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික දෝෂ නිසා මේ නඩු ඉවත් කරගත්ත කියන එක තමයි අපිට අහන්න දකින්න ලැබුණේ. ඉතින් අපි අහන්න තියෙන ප්‍රශ්නේ තමයි අඩුම තරමින් අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට මං හිතන්නේ අපි නොයෙකුත් අවස්ථාවලදී කියලා පැමිණිලි කෙරුවා. ඒ වගේම පොලිසියට අපි පැමිණිලි කෙරුවා නැවත වරක් මේ නඩු මොකද විශාල වශයෙන් බරපතල චෝදනා තියෙන දේශපාලනඥයෙක් නම් තමයි ඒ කාලේ මං හිතන්නේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් නියමු කරන්න කටයුතු කෙරුවේ. නමුත් ඊට පස්සේ අපි නොයෙකුත් ආකාරයේ පැමිණිලි කෙරුවා වුණත් අද වෙනකන් ඒ අයට නැවත ඒ තාක්ෂණික දෝෂ මගහරවලා හරි එහෙම නැත්නම් වෙනත් තිබුණ ප්‍රශ්න තිබුණා නම් ඒවා මගහරවලා නඩුවක් දාන්න කටයුතු කරලා නැහැ. ඉතින් එතනදී අපි දකිනවා විශේෂයෙන් මේ කොමිෂන් සභාව පිහිටවුවා වුණත් ඒ වගේම දූෂණ විමර්ශන ඒකකයේ පිහිටවුණත් ඒවන් කිසියාකාර බඩක් වුණේ නැහැ. ඉතින් මම අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි අනපන සම්මත කෙරුවා වුණත් ඒ වගේම අපි ඒවා විමර්ශනය කරන ඒ CID එකෝ එහෙම නැත්නම් වෙනත් විශේෂ අපරාධාංශයක් හරි එහෙම නැත්නම් ගරු මන්ත්‍රීතුමනි කොමිෂන් සභාවෙන් හරි නිසියාකාර මේ කටයුතු විමර්ශනය කෙරුවේ නැත්නම් එහෙම නැත්නම් නඩු දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? එහෙමනම් මේ අනපනත් වලින් අපි ගේන ඵලය තියනවද කියන එක තමයි අපි හිතලා බලන්න ඕනේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම යෝජනා කරන්න කැමති ගරු ඇමතිතුමාටත් අපි අනපනත් ගේනවා වගේම මේවා විමර්ශනය කරන ඉන්න කොමිෂන් සභා ඒ වගේම අපරාධ විමර්ශන අංශයන් මේවා ශක්තිමත් කරන්න ඕනේ. අපි දන්නවා පහුගිය දවස්වල යම් අවස්ථාවලදී ඒ දේශපාලනඥ විරුද්ධව චෝදනා කරලා එහෙම නැත්නම් විමර්ශනය කරපු අවස්ථාවලදී අපි දැකපු දේ තමයි ඒ අපරාධ විමර්ශනාංශ වලට ඒ නිලධාරීන්ට නොයෙකුත් ආකාර තර්ජන ගර්ජන ඉල්ල කරපු අවස්ථාවල් තිබුණා. අපිට මතකයි එක්තරා දේශපාලනඥෙක් කිව්වා හිටපු දේශපාලනඥෙක් කිව්වා ඒ FCID ආයතනයට ගල් ගහන්න ඕනේ කියලා. මට මතකයි එහෙම ප්‍රකාශයක් කෙරුවා. ඉතින් ඒ වගේ තර්ජන කරනකොට මම හිතන්නේ නිලධාරීන් වුණත් සාධාරණ විමර්ශනය කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ සූදානම් වෙන්නෙත් නැහැ. ඉතින් මේ தත්ත්වය මං හිතන්නේ අපි අනිවාර්යෙන්ම මගහරව ගන්න ඕනේ. ස්වාධීන වෙන නිලධාරීන් කටයුතු කරන්න අවස්ථාව සලසලා දෙන්න ඕනේ. ඒ වගේම දේශපාලන ඇඟිලි ගැහිම් වලින් තොරව ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාව පිහිටවුවා නම් ඒක අනිවාර්යෙන්ම ඒ කටයුතු නිසියාකාරව කරන්න එයාට අවස්ථාව දෙන්න ඕනේ කියන එක තමයි මම කියන්න යන්නේ. ඉතින් අනික් කාරණාව තමයි ගරු සභාපති තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව චෝදනා කෙරුවාම අපි දන්නා මේ බලයට පත් වුණාට පස්සේ තවත් කොමිෂන් සභාව පිහිටවුවා. ඒ කියන්නේ චෝදනාවට ලක් වෙච්ච කට්ටියට අසාධාරණයක් වුණා ඒ වගේම යම්කිසි පළගැනීමක් වුණා ඒ පණිගැනීම වලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා කොමිෂන් සභාව කෝටි ගාණක් වියදම් කරලා මේ ආණ්ඩුව පහුගිය දවස්වල පත් කරලා මට මතකයි බණ්ඩාරනායක සම්බන්ධන ශාලාවේ වෙනම අංශයක් තියලා ඒ සම්බන්ධව කොමිෂන් සභාව පිහිටෙව්වා. ඉතින් එහෙම කරනවා නම් අතින් මං හිතන්නේ මේ පනත් වලින් තේරුමක් නැහැ. ඉතින් මම හිතනට කෝටි ගාණක මුදලක් ඒ වෙනුවෙන් වැය කෙරුවා මේ රජයේ ඉන්න මැති අමතරු ඒ වගේම මැදිහත් වෙලා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි තවත් එක කාරණාවක් අපි දන්නවා නොයෙකුත් ආකාර චෝදනා පහුගිය කාලේ විශේෂයෙන්ම අපි දන්නවා ජාත්‍යන්තර පුවත්පත්වල පළ වුණා අපේ ලංකාවේ පුවත්පත්වල නම් ඒවා පළ වුණේ නැහැ. අපිට මතකයි ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම නොයෙකුත් ආකාරයේ මුදල් මේ දේශපාලනඥ ගිණුම් වලට හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්‍රධාන විධායක නිලධාරියාගේ ගිණුමට ඒ වගේම ඔහුගේ බිරිඳගේ ගිණුමට ඩොලර් බිලියන ගණන් මුදල් ලැබිලා තිබුණා. ඉතින් ඒව සම්බන්ධ විමර්ශනය කෙරුවා කියලා තිබුණා අධිකරණ ඉදිරිපත් කෙරුවා කියලා තිබුණා. නමුත් අද වර්ෂ ගණනාවක් ගත වෙලා තියෙනවා. වර්ෂ ගණනාවක් ගත වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. මේ සම්බන්ධව කිසිම දෙයක් කරන්න කටයුතු කරලා නැහැ. අපි දන්නේ නැහැ නඩුවට මොකද වුනේ කියලා. මේ නඩු විභාග වෙනවද කියලා දන්නේත් නැහැ. මේ නඩුවට වෙන ඉදිරි කාලේ ගන්න පියවර මොකද්ද කියලාවත් අපිට හොයාගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ බලපෑම් වෙනකොට මම හිතන්නේ ජනතාවට විශ්වාසයක් ඇති වෙයි කියලා. කුමන අනපනක් ගෙනාවත් මේවා අපිට මේ විසඳගන්න එහෙම නැත්නම් මේ දූෂණීය මර්ධනීය දූෂණය නැති කරන්න පුළුවන් කමක් ලැබේ කියන එක තමයි සැකේ තියෙන්නේ. ඉතින් මම ඉල්ලා හිටනවා ගරු ඇමතිතුමනි ඔබතුමාගේ නැවත වරක් ඔබතුමා මේ අනපනත් එක ගෙනා වගේම අනිවාර්යයෙන්ම පැහැදිලිවම විශේෂයෙන්ම ස්වාධීනව මේ CID ආයතන වලට එහෙම නැත්නම් අපරාධ විමර්ශන අංශයන්ට ඒ විතරක් නෙමෙයි ස්වාධීන කොමිෂන් සභාව තියෙනවා නම් ඒ වගේම අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවක් තියෙනවා නම් ඒ ඇයට නිසියාකාරව ස්වාධීන මේ කටයුත්ත කරන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ පස්කේ බලපෑමක් වෙනවා නම් ඒ වගේම මැතිඅමතුරුන්ගේ බලපෑමක් වෙනවා නම් එහෙම නැත්නම් ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ සම්පූර්ණයෙන් මේ කොමිෂන් සභාවල පාලනය වෙනස් කරලා එහෙම නැත්නම් අර විමර්ශනය කරපු නිලධාරි මාරු කරලා දාලා එහෙම කරනවා නම් මං හිතන්නේ මොන පණ පණක් ගෙනාවත් මේකෙදි යම් කිසි දඬුවමක් දෙන්න පුළුවන්කම ලැබෙයි කියලා. මොනම දෙයකින්වත් මං හිතන්නේ මේ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ඒ අංශ ශක්තිමත් කරන්න. ඒ කොමිෂන් සභාව ටික ශක්තිමත් කරන්න. ඒ විතරක් නෙමෙයි අපරාධ විමර්ශන අංශ කවුරු හරි වංචාවක් විමර්ශනය කරනවා නම් ඒකට ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව සලසා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලා හිටිය කැමතියි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි තවත් එක කාරණාවක් කියන්න ඕනේ මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ගරු ඇමතිතුමාට මම ඊයේ කියන්න කියලා මම බලාපොරොත්තු වෙලා හිටියේ නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ විවාදයට සම්බන්ධ වෙන්න ඒ අවස්ථාවේදී අපි දන්නවා දැන් හුඟක් වෙලාවට ගරු ඇමතිතුමනි ඇමතිතුමත් ඉන්න නිසා අපි දන්නවා දැන් ව්‍යාපාරිකයන් ලොකු අසාධාරණයක් වෙන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ව්‍යාපාරිකයොත් ඒ වගේ මේ රටේ නිෂ්පාදික හුඟක් වෙලාවට මේ රටේ ගනුදෙනු කරන්නේ චෙක්පත් වලින්. ඉතින් චෙක්පත් වලින් ගනුදෙනු කරනකොට අපි දන්නවා හුඟක් අවස්ථාවලදී වංචාවන් වලට අහුවෙන අවස්ථාවල් මේ රටේ වැඩි. ඉතින් වංචා චෙක්පත් වංචාවක් වුණොත් එහෙම ගරු මන්ත්‍රීතුමනි මම දන්නා තරමින් විශේෂයෙන්ම අපි දන්නවා මේ නීතිය පැත්තෙන් ගත්තොත් එහෙම බොහොම දුර්වල තත්යක තියෙන්නේ. අපි ඒ සම්බන්ධව පැමිණිලා පොලිසියට කෙරුවොත් එහෙම පොලිසියෙන් යම් අවස්ථාවක ඒ පුද්ගලයා ගෙනාවත් ඒ ගෙනාවට පස්සේ මොකද වෙන්නේ පොලිසිය උසාවියට ඉදිරිපත් කරනවා. උසාවියෙන් ඒ අවස්ථාවේදීම මොනතරම් බරපතල වංචාවක් වුණත් මොනතරම් බරපතල ප්‍රමාණයේ මුදල් ප්‍රමාණයක් තිබුණා වුණත් ඔහුව ඒ අවස්ථානුකූලව අපදීලා නිදහස් කරන්නට කටයුතු කරනවා. ඉතින් එතෙන්දී අත් අවශ්‍යම ඊට පස්සේ නඩු කියන්න වෙනවා. අර මිනිස්සයා මුදල් කෝටි ගාන ලක්ෂ ගාණක් විතර නැති කරගෙන තව ලක්ෂ ගාණක් වියදම් කරලා ඉවරලා අරුමතරමින් නඩු දීර්ඝ වශයෙන් කාලයක් යනවා ඒවා විසඳන්න. ඉතින් මම
ඔබතුමා තව ඇත්ත විනාඩි දෙකක් කාලයක්
ගරු මන්ත්‍රීතුමනි මම මේ ඉල්ලා සිටින ගරු ඇමතිතුමාගෙන් මේව සම්බන්ධ යම් කිසි දැඩි දඩුවමක් අඩුම ගානේ රිමාන්ඩ් කරන්නවත් කිසිම රිමාන්ඩ් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ගරු ඇමතිතුමනි. ඒ නිසා අඩුම ගානේ පොඩි දඩුවමක් හරි හම්බෙනාන මේ වංචාව සම්බන්ධව මේ වගේ කටයුතු වලට මේ අය පෙළඹෙන්නේ නැහැ කියලා මම කියන්න කැමතියි. ඉතින් මේ සම්බන්ධ ඔබතුමාගේ අවධානය යොමු කරන්න මේ අවස්ථාවේ මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් පාඩ දෙකක් ගෙනාවා. නමුත් මේක සාර්ථකත්වය ගන්න නම් මේ වැනි නිසියාකාර දඬුවමක් මේ දේශපාලනඥයත් ඒ වගේ වංචා දූෂණ වලට හම්බෙන නිලධාරීන්ටත් යම් කිසි දඬුවමක් දෙන්න ඕන නම් මම කියන අර අදාළ ආයතන ටික දේශපාලන බලපෑම් වලින් තොරව ආණ්ඩුවක් වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ නැති ආකාරයේ වැඩපිළිවෙළක් දියත් කරලා ඒ ආයතන ටික ශක්තිමත් කරලා කටයුතු කරන්න කියලා ඉල්ලා සිටින්මින් මට මේ අවස්ථාව දුන්නට ඔබතුමාට ස්තුතිවන්තමින් මගේ වචන සල්ප ආසන් කරනවා.
බොයිස් එකර් මන්තුමනි මීළඟට ගරු කින්ස් නේසන් මන්තුම ඔබතුමා විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද වංචා හා දූෂණ පනත් ඒ සංශෝධන ඉදිරිපත් කර අපේ ගරු ඇමතිතුමා විසින් ඉදිරිපත් වූ යෝජනාවලට අදහස් ඉදිරිපත් කරන ලැබීම ගැන සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ වංචාව ගැන අපි කතා කරනකොට දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ වංචාව දූෂණය ගැන විපක්ෂයක් විදිහට අපි හැම අවස්ථාවකදී පෙන්වා දීලා තියෙනවා. මට මතකයි එක වරක මේ රටේ වෙච්ච එදා සුදු ලුණු වංචාව, ඒ වගේම සීනි වංචාව, පැන්ඩෝරා පේපර්ස්, දැන් මේවා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් මේවා හරියට රටේ මෙහෙම සිදුවීමක් උනේ නැති හැටියට තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කරන අපේ ගරු මන්ත්‍රීවරු ඇමතිවරු කතා කරන්නේ. මේ වංචා දූෂණය ගැන ආණ්ඩු පක්ෂය හෝ වේවා විපක්ෂය හෝ වේවා යම් කෙනෙක් මේවට සම්බන්ධලා ඉන්නවනම් මං හිතන්නේ කවුරු කරත් මේක වැරද්ද වැරද්දමයි. අපිට නොයෙකුත් නීති රීති මේ පාර්ලිමේන්තුව විසින් සම්පාදනය වෙනවා, ඒවා ක්‍රියාත්මක වෙනවා. හැබැයි දිගින් දිගටම ඒ වැරද්ද වෙනවා. ඒ වැරද්ද ගැන කතා කරනවා, වැරද්ද උනේ කොතනින්ද කියන එක අපි හැමෝම අමතක කළ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අද මේ රට මෙතෙන්ට වැටුනේ ඇයි කියන එක මං හිතන්නේ පහුගිය කාලේ ගැන අපි කතා කරොත් ඇයි අද මේ රට මේ තත්ත්වෙට වැටිලා තියෙන්නේ කුමක්ද හේතුව කියන එක අපි කවුරුත් දන්නවා. හැබැයි ඒවට සම්බන්ධ වෙච්ච අය, එතෙන්ට මේ රට ඇදලා දාපු අය තාමත් ඒ නිදැල්ල ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගරු මූලාසන මන්ත්‍රීතුමනි මේ පනත් එන එක හොඳයි. පාර්ලිමේන්තුව තුළ අපි මේ පනත් හදලා මේවා සංශෝධනය කරලා ඉදිරිපත් කරලා රටේ හොඳ නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් ඒක හොඳයි. දැන් විශේෂයෙන්ම විපක්ෂයේ විසින් මේ පනත සම්බන්ධව යෝජනා 53ක් ඉදිරිපත් කළා තියෙනවා. ඒක විශේෂයෙන්ම ආංශික අධීක්ෂණ කමිටුවේ යම් යෝජනා මේවා සම්මත වෙලා තියෙනවා. ඉතින් මේ විවාදයේ මම හිතන දවස් දෙකකට අපි යෝජනා කළා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ අදහස් අපි ඉදිරිපත් කරනවා. ද විශේෂයෙන්ම දේශීය ණය ප්‍රතිහිවගත කරන යෝජනාව ගැන ඒ ඡන්දේ විමසන අවස්ථාවේදී මම හිතන්නේ කතානායකතුමා ඡන්දයක් විපක්ෂයෙන් බෙදීමක් අවශ්‍යයි කියන්න කලින් ඡන්දය පැවැත්තුවා. මන්ත්‍රීවරු විපක්ෂයේ කතා කරන්න තව 3 දෙනෙක් හිටියා. ඒකත් ගැන හිතන්නේ නැතුව සාමාන්‍යයෙන් ඡන්දයකට ඉදිරිපත් කරනවා විපක්ෂයේ ඒක බෙදීමක් ඡන්දයක් අවශ්‍යයි කියන්න ඕන. එහෙම දෙයක් ප්‍රකාශ වුණේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැතුව එකපාරටම ඡන්දයකට ගියා. ඉතින් ඒ සම්බන්ධව මම හිතන්නේ මෙතන නිවැරදි වෙන්න වෙනවා. නීති හදන තැන නීති හදලා මේ රටේ ක්‍රියාත්මක කරන්න මේ හදන තැනන් අපි නිවැරදි වුණොත් හොඳයි කියන එක තමයි මම යෝජනා කරන්නේ ගරු මන්ත්‍රීතුමා. දැන් විශේෂයෙන්ම සමෘද්ධිය ගැන අපි දැන් සමෘද්ධිය ගැන කතා කරොත් දැන් අස්වැසුම මේ වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වුණේ? දැන් විශේෂව අස්වැසුම තුල අද විශාල චෝදනා රසක් තියෙනවා. දැන් සමෘද්ධි නියාමකවරු රටේ පිළිගත් ග්‍රාම නිලධාරිවරුන්ව අමතක කරලා දාලා ප්‍රාදේශීය ලේකම්වරු හරහා පුවත්පත්වල ඒ වගේම සමාජ මාධ්‍ය තුළ ඒගොල්ලෝ දැන්වීම් පළ කරා ඒ අදාළ කොට්ටාසින්න තරුණ තරුණියන් ඉදිරිපත් වෙලා මේ ගම්වල ඉන්න දිනුදු පවුල් හඳුනා ගන්න කියලා. එතකොට ඒ අයට රුපියල් 300ක් නිවසකට ලබා දෙනවා කියලා ඒ තරුණයන්ට පොරොන්දු වුණා. ඉතින් මේ ගම්වල ඉන්න තරුණියන් ගිහිල්ලා මේ අස්වැසුම වැඩසටහන යටතේ ගම්වල ගිහිල්ලා රුපියල් 300ක් ලැබෙනවා ගෙදරකට කියන ඒ විශ්වාසය මත හැම ගියක් ගානම ගිහිල්ලා ඒ ගෙවල් වල ඉස්සරහා ෆොටෝ අරගෙන ඒ අදාළ තොරතුරු ඒ ප්‍රාදේශීය ලේකම් වරුන්ට ලබා දුන්නා. හැබැයි මේ ප්‍රාදේශීය ලේකම් වරු සහ ඒ අදාළ දිසාපතිවරු එයාට පොරොන්දු වුණා. නැවත මේවා ක්‍රියාත්මක වෙනකොට අපි ඕගොල්ලෝ කැඳවලා ඕගොල්ලොත් එක්ක කතා කරලා මේවා පරීක්ෂණ කරලා බලලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේ 350ක් 300ක් දෙනවා කිව්ව මේ තරුණයන්ට මේ වෙනකොට 300ක් දීලා තියෙනවද? දැන් මේක 200ක් වෙලා තියෙනවා. මේකෙත් 125යි දීලා තියෙන්නේ. එතකොට එතනත් මේ ගම්මලින තරුණ තරුණියන්ව මුලා කරලා තියෙනවා. කවුද මේව කරේ? එතකොට ග්‍රාම නිලධාරිවරු දැන් අද කලකිරලා ඉන්නවා. සමෘද්ධි නියාමකවරු අද කලකිරලා ඉන්නවා. ගම්මලින ඉන්න අනිත් නිලධාරිවරු දැන් අද කලකිරලා ඉන්නවා. ඉතින් අද සමෘද්ධිය දිය යුතු අයට අද මේ සමෘද්ධිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ආබාධිතයන්, වකුගඩු රෝගයෙන් පෙළෙන අය, ඒ වගේම වැඩිහිටියන් මේ සියලු දෙනාම අද අමතක කළ දිනවා. අවුරුදු ගණනාවක් සමෘද්ධිය ගත්ත අයට අද සමෘද්ධිය අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම දැන් මේ වැඩසටහන කරපු තරුණියන්ට අද ගම්වල ඉන්න බැරි වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව අවධානයක් යොමු කරලා මෙන්න මේවා නිවැරදි වෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් විශේෂයෙන්ම ගත්තම දැන් අපේ රටේ අලිමිනිස් ගැටුම, දැන් මේ අලිමිනිස් ගැටුම ගැන මං හිතන්නේ මේකට සම්බන්ධ වුණ නැති වුණත් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන් මම පොළොන්නරුව නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විදියට මේ අලිමිනිස් ගැටුම දිගින් දිගටම එතන වැඩි වෙලා තියෙනවා. දැන් මේ අලිමිනිස් ගැටුමට විසඳුමක් දෙන්න කිසිම කෙනෙකුට බැරි වෙලා තියෙනවා. අපි නොයෙකුත් විදියට අලිවැට නිර්මාණය කරත්, එල්ලෙන විදුලි වැටවල් දැම්මත්, අගල් කැපුවත්, හැබැයි මේ අලිමිනිස් ගැටුම දවසින් දවස වැඩි වෙනවා මිසක් අඩු වෙලා නැහැ. දැන් මේකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ දැන් වනජීවී දෙපාර්තමේන්තුව ගත්තොත් නිලධාරි 800ක් පමණ ඉන්නවා. ගිය අවුරුද්දේ නිලධාරීන් 30 දෙනෙක් විතර විශ්‍රාම යනවා. එතකොට නැවත අලුත් බඳවා ගැනීම වෙන්නේ නැහැ. එතකොට දැන් මේ අවුරුද්දේ නිලධාරි 30කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යනවා. එතකොට මේ අලිමිනිස් ගැටුම කොහොමද අවම කරන්නේ? අලි මරණ එක පැත්තකින් වෙනවා, මිනිස් ඝාතනය තව පැත්තකින් වෙනවා, දේපල හානිය තව පැත්තකින් වෙනවා. ඉතින් මේකත් ඇත්තටම දූෂණයට අයිති වෙන දෙයක්. ඉතින් මිනිස් ඝාතනයක් වෙනවා නම්, අලියෙක් මැරෙනවා නම්, තමන්ගේ දේපල අහිමි වෙනවා නම්, මේකට රජයක් විදිහට කාටවත් පිට වෙන්න බැරි නම්, ඉතින් මේක ඇතුලේ දූෂණයක් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද බඩුමිල, විශේෂම බඩුමිල ගත්තොත් දැන් අපි කියනවා, දැන් මම දැක්කා ආණ්ඩුවේ නියෝජනය කරන පමණක් ඇමතිවරයෙක් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා මේ රට බාරගත්තේ ගෑස් නැති රටක්, විදුලිය නැති රටක්, ඉන්ධන නැති රටක්. දැන් මේ ඔක්කොම තියෙනවා. හැබැයි මේ ඔක්කොම තිබුණට පාරිභෝගිකයාට මේ වගේ සහනයක් ලැබිලා තියෙනවද? දැන් ඉන්ධන මිල අඩු වුණා කියලා කුඹුරක් හාගන්නේද අක්කරයක් රුපියල් 10000ක් ගෙවුවා නම් අද රුපියල් 25000ක් ගෙවනවා.
දැන් පාම් පිටි අඩු වුණා කියලා පාම් වල මිල අඩු වෙලා තියෙනවද? ගෑස් අඩු වුණා කියලා අද රොටියේ මිල අඩු වෙලා තියෙනවද? අද මේවා කිසියක් අඩු වෙලා නැහැ. අද එතකොට පාරිභෝගික අධිකාරියක් මේ රට තුල තියෙනවා. රටේ මිල පාලනයක් තියෙනවද? මේවා ගැන අපි හොයන්න වෙනවා. ඉතින් රටේ අද කිසිම මිල පාලනයක් නැහැ. හැම ප්ලේන් ටිකේ ඉඳලම ඉහළට යන අපි ගන්න සෑම දෙයක්ම අද අධික මිලක් නැතර පාරිභෝගික අධිකාරියක් අපිට මේ රටට අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒ වගේම ගරු මූලාසන මන්ත්‍රීතුමනි, දැන් මැද කන්න දැන් කපී වෙනවා ගොයන් වල. එතකොට වී වලට මිලක් කන්න තුනක තාම දී ගන්න බැරි වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම අක්කරයක් හාන්න, ඒ වගේම අක්කරයක් වී ගොවිතැන වලට වියදම යනවා රුපියල් 120ත් 115ත්. දැන් වී
කිලෝ
එතකොට අක්කරයක් නිෂ්පාදනය කරන 115ක් 120ක් යනවා නම් වී වලට රුපියල් 70ක් නම් 80ක් නම් තියෙන්නේ මහා කන්නේ ගොවියා බහිද කුමුරට. මේක ලොකු ප්‍රශ්නයක්. ඉතින් අපි මේ රට ගත්තම ප්‍රධාන ආහාරය අපේ බත්. එතකොට අපි පිටරටින් හාල් ගෙන්නනවද නැත්නම් අපේ ගොවියොන්ට කියනවද ඕගොල්ලෝගේ වැඩක් ඕගොල්ලෝ කරගන්න ඔය පිටරටින් හාල් ගේනවා කියලා. දැන් එහෙම කියන්නෙත් නැහැ. එහෙම කතාවකුත් නැහැ. ගොවියට දෙන සහනෙකුත් නැහැ. දැන් හැම පැත්තෙම මේවා වංචාසා දූෂණ තමයි තියෙන්නේ. දැන් ගොවියට පොහොර ටික නොමිලේ ලබා දෙනවා කිව්වට දැන් හැබැයි පොහොර ටික නොමිලේ ලබා දුන්නොත් බිත්තර වීවල මිල කීයද? එහෙම පාලනයක් නැහැ. අද ගොවි ජන සේවයක් ගත්තත් බිත්තර වී විකුණන වෙළඳු ගත්තත් අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ. මේ විල දවසින් දවස වැඩි වෙනවා. එතකොට ගොවියට කිසි කොහෙත් ලබා දෙන සාන ආධාරය ගොවියට කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂම මූලාසනේ මන්ත්‍රීතුමනි, මේ නීති සම්පාදනය වෙනකොට විශේෂයෙන්ම මේ පාරිභෝගික අධිකාරිය කියන එක මේක මොකටද මේ රටේ තිබිලා? අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ. ගෑස් අඩු වුණත්, ඉන්ධන අඩු වුණත්, පිටි අඩු වුණත් පාරිභෝගිකයට කිසිම සහන ආධාරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ රට වැටුනේ මේ තත්ත්වයට වැටුනේ ඇයි කියන එක අපි හොයන්න වෙනවා. එදා බදු වලට සහන දීලා සීනි වංචාව, ඒ වගේම සුදු ලුණු වංචාව, පැන්ඩෝරා පේපර්ස්, අද පැන්ඩෝරා පේපර්ස් කියලා ලංකාවේ නම් කීපයක් එදා සටහන් වුණා මේවාගේ නම් තියනවා කියලා. අද කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේ නැහැ. අද ඒවට මොකද වෙලා තියෙන්නේ? ඉතින් ඒ නිසා අපි නීති හදනවා වගේම මේවා ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි අවශ්‍ය ඇමැතුමා, අපේ අධිකරණ ඇමැතුමා සභාගරුවේ ඉන්නවා. ඔබතුමා දක්ෂ නීතිඥවරයෙක්. ඒ වගේම ඔබතුමාගේ විෂය ඔබතුමා හොඳට කරනවා. ඉතින් ඒ නිසා මේවා තවදුරටත් මේවා හොයලා මේ වංචා දූෂණ කරපු අය
ඔබතුමාගේ කාලය අවසන්.
මේ රට මෙතෙන්ට වැටුනේ ඇයි කියන ඒ පුද්ගලෝ නීතියට අසුරන්න කියලා මම ඉල්ලීමක් කර මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
සදිකරු මන්තුමනි, ඊළඟට ගරු සුදර්ශන දෙනපිටිය මන්තුමා, ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
මුලාසොරට ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපේ රටට විශේෂම මේ කාලේ විශේෂ පනතක් ගැන කතා කරන්න, පනත් කෙටුම්පතක් ගැන කතා කරන්න ලැබිච්ච අවස්ථාවක්. දූෂණ විරුද්ධී පනත් කෙටුම්පත. අපිට තියෙන චෝදනාව ලෝකෙම්ම තියෙන චෝදනාවක්. මොම චෝදනා කරනවා දූෂණයෙන් අපේ රට විශාල වශයෙන් අප කීර්තියට පත් වෙලා හැමෝම මේ ගැන කතා කරනවා, ලෝකෙ කතා කරනවා. හැබැයි මේක නවත්තන්න කියලා මොකක් හරි පනත් කෙටුම්පතක් ගේනකොට අපි දකිනවා නොයෙකුත් විදිහට මේ සමහර අය කතා කරනවා. සමහර අය කතා කරනකොට අපිට හිතා ගන්නත් බෑ මේ විපක්ෂයේ අද ඉන්නවා. නමුත් ඒගොල්ලන් ආණ්ඩුවක් කරා, එහෙම නැත්නම් මේ රටේ හිටියා, මේ අලුතෙන්ම ආව කණ්ඩායමක් විදිහට තමයි කතා කරන්නේ. මේක මේ රජයට මේ දූෂණ විදුලි පනත මේ පනත් කෙටුම්පත ගේනකොට රජයට තමයි මේ වැරදි ඔක්කොම පෙන්ලා දෙන්නේ. රජයට තමයි ඔක්කොම ඇඟිල්ල දික් කරන්නේ. මම කතා හැම එකෙම දෙකේ මේ විදියට විපක්ෂයේ රජයට ඇඟිල්ල දික් කළා කියන ඕගොල්ලන් දූෂණය කරලාද? දූෂණ හැම දෙයකටම සම්බන්ධ ඕගොල්ලා. ඒක മന്ത്രിවරයෙක් මම දැක්ක උදේ කතා කරලා කියනවා මේ රජයේ එහෙමනම් මේ දූෂණ විරෝධී එහෙම නැත්නම් දූෂණයට එරෙහිව ඇල්ලුවා නම් කවුරු හරි මේ අල්ලනවා නම් පොලිසියෙන් හෝ මේක ක්‍රියාත්මක වෙලා මේක අල්ලනවා නම් මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් ඉන්න බෑලු. මේව කතාවක් කියව මම හිතන්නේ නිරෝෂන් පෙරර මන්ත්‍රීතුමා. මොකක්ද දන්නේ මේ කියන්නේ? අපිද මේවල හිටියේ? කවුද හිටියේ මේවල? ඔගලගේ ආණ්ඩුව තියෙන කාලේ ඔගලන් හිටියනේ මේවල ඇමතිකම් දරුවා. ඔය කරපු දේ හැමදේම කරානේ. මේ වගේ පනතක් ගෙනල්ලා කලින්ම කරන්න තිබ්බනේ. නවත්තන්න තිබුණා පනත් කෙටුම් පද ගෙනල්ලා. හැබැයි මේ පනත් කෙටුම් පද ගෙනාවට පස්සේ දැන් නොයෙක සිදින අපිට චෝදනා කරනවා. අපි මොනවා කරලාද? ඒක නිසා මං හිතන්නේ ඉතාම වැදගත් පනත් කෙටුම් පදක් ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා මං හිතන්නේ පත් තුන දවස් ඉඳන් විශාල ප්‍රමාණයක් මේ පනත් කෙටුම්පත් එතුමාගේ අධ්‍යක්ෂීම් සහිතව පනත් කෙටුම්පත් විශාල ප්‍රමාණයක් වෙනස් කරන්න දැන් සූදානම් වෙලා කරගෙන එනවා. අපි ගොඩාක් දේවල් වෙනස් කරනවා දැන්. අලුතෙන් රටේ නීතිය නියමාකාරයෙන් තිබිය යුතුයි. නීතියක් නැතුව රටක් ගෙනියන්න බෑ. විනයක් තිබේ තියෙන්න ඕනේ රටක. රටක විනයක් තියෙන විනයක් තිබ්බොත් තමයි මේ රට හදන්න පුළුවන්. විනයක් හදන්න නම් විනයක් තියෙනවා නම් ඒ රටේ අධිකරණ පද්ධතිය නියමාකාරයෙන් එහෙම නැත්නම් මේ නීති පද්ධතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක විය යුතුයි. නීති පද්ධතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වුණොත් තමයි අපිට පුළුවන් ඉන්නේ මේ රට ගොඩනගන්න. මේ රටවල් ගොඩ ගිය හැම රටකම දියුණු කියන ඔය හැම රටකම නීති පද්ධති හරියටම තියෙනවා. හරියටම කියලා තියෙනවා. ඒව amendments එනවා නම් ඒව ඉක්මනින් ඇවිල්ලා ඒව හරියටම නියමාකාරයෙන් හදලා තියෙනවා. එහෙම තමයි තියෙන්නේ. ඒව අපි සමහර දකින්න සුද්ධකේ කාලේ නීති තාම ක්‍රියාත්මක වෙනවා. අර ඉස්සෙල්ලා මට මතකයි දුම්රිය යනකොට අර චේන් එක ඇද්දොත් එම දඩේ රුපියල් 20යි කියලා ගහලා තියෙනවා. දඩේ රුපියල් 20යි කියලා ගහලා තියෙනවා. මේ මේ වගේ මේවා සියල්ලම යාවත්කාලන කරන්න ඕනේ. යාවත්කාලන කරන්න ඕනේ. අලුතෙන් මේ දේවල් ගේන්න ඕනේ. ඉතින් ඒ වෙනකොට මේකට චෝදනා කරන එක උදේ ඉඳන් දකින්නේ අපි චෝදනා කරන එක නෙමේ අවශ්‍යතාවය. තවත් තියෙනවා නම් මොනව හරි මේකට ඇතුළත් කරන්න. මොකක් හෝ දෙයක් ඇතුළත් කරන්න තියෙනවා නම් මේකට අපි සංශෝධනය කරන්න ඔබලාගේ එකතු කරන්න තියෙනවා නම් අන්න ඒ දේවල් කරන්න ඕනේ. මේක ඔබ තමයි මේක කරේ ගිය කලින් මේවල මේ විදිහේ දූෂණයක් කරලා තියෙනවා මේවා කරලා තියෙනවා මේවා හිරේ ඉන්න ඕනේ ඔය දේවල් තමයි කියන්නේ. අපි උදේ ඉඳන් දකින්නේ ඒකයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට මේ තියෙන අභියෝගයට අපි මූණ දිය යුතුයි. අපි කැමති මේ දූෂණ කරපුවා සියල්ලම අල්ලනවට අල්ලන්න දූෂණ මේ තියෙන සියලු දේවල් අල්ලන්න නම් ඒ නියමාකාර ක්‍රමවේදයක් හැදලා ඒ සිස්ටම් එකක් හැදුවොත් මේ මේ වයින් අපිට ගැලවෙන්න පුළුවන් මේ චෝදනා වලින් අපිට ගැලවෙන්න පුළුවන්. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේ නීති පද්ධතිය සකස් කරන්න අවශ්‍ය කටයුතු එහෙම නැත්නම් ආයතන කරන්න අවශ්‍ය කටයුතු තමයි අපි පාර්ලිමේන්තුවෙන් අපි කළ යුත්තේ. ඒක නිසා මම නිකන් උදාහරණයකට කියන්නම් දැන් අර බිත්තර දඩය සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් විතර නිකන් කියනවා. දැන් බිත්තරයක් වැඩිමලට එක්ක රුපියල් ලක්ෂයක දඩයක් ගහනවා. ලක්ෂ 5ක් වෙනකන් ගහන්න පුළුවන්. ඊළඟට සමාගමක් නම් ෆුඩ් සිටියක් නම් ලක්ෂ 5 ඉඳන් මං හිතන්නේ ලක්ෂ 50 ඉතර වෙනකන් ගහන්න පුළුවන්. එහෙම තමයි දඩේ හදලා තියෙන්නේ. හැබැයි මේ යන නිලධාරින්ගෙත් ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට ඒගොල්ලන් ගිහිල්ලා කතා කරලා යනකොට මොකද වෙන්නේ? ඒවත් පරීක්ෂා කරන්න යනකොටත් ඒ දූෂණ සිදු වෙනවා. ලක්ෂ 5ක් දඩයක් වින්න එහෙම කරොත් ලක්ෂ 20ක දඩයක් දීම කරොත් ලක්ෂ 5ක් දීලා ජීප් වෙනවා. ඉතින් මේවට අවශ්‍ය ක්‍රමවේද එහෙම නැත්නම් මේ දේවල් කරනකොට මම නම් දකින්නේ අපි දැන් මේ අපේ ආකල්ප වෙනස් කිරීමක් කරගන්න ඕනේ. අපි ආකල්ප වෙනස් කරන්න ඕනේ. මේ ජපානයේ තියෙන ආකල්ප වෙනස් කළා තියෙන ජපානි මිනිස්සුන්ගේ. ඔවුන් යන්නේ එක ගමනක්. එක රටක් හැටියට එක ගමනක් යන්නේ. ඇමරිකන් කාර්ය යන්නේ එක රටක් හැටියට එක ගමනක්. ඔය යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා කියලා ආඩම්බරෙන් කියන්නේ. ජාති ගී කියනකොට පපුවට අත තියලා ජාති ගී කියන්නේ. ඒ කියන්නේ ඇයි? ඔවුන් එක ජාතින් කීපයක් එකතු වෙලා එක රටක් විදියට ඔවුන් දැන් ඉස්සරහට ගෙනියනවා. ඔවුන්ගේ නීති පද්ධතිය නියමාකාරයෙන් හදාගෙන ඉස්සරහට ගෙනියනවා. එතනදී ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට නියම දන්නව මොකක් හරි වැරදක් කරොත් බීලා ඩ්‍රයිව් කරොත් මේ විදියට පොයින්ට්ස් ගන්න කැපෙනවා. මේ විදියට වුණොත් එහෙම යාගේ ඉස්සරහට ඩ්‍රයිව් කරගන්න බැරි වෙනවා. ආයි වැරදක් කරන්නේ නැහැ. ඒ වගේ ගොඩක් සිස්ටම් හදලා තියෙනවා. මෙන්න මේ සිස්ටම් එක තමයි අපිට හැදෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපිට මේ මානසිකත්වය හදන්න නම් මේ මානසිකත්වය වෙනස් කරන්න ඕනේ. අපි අධ්‍යාපන ක්‍රමෙත් අපේ ගරු එමැතිතුමනේ වෙනස් කළ යුතුයි. පොඩි කාලේ ඉඳන් ඔවුන්ට දෙන්න ඕනේ ආభాෂය. පොඩි කාලේ ගෙදරට හොරෙන් කවුරු හරි ගෙදරට අරන් ආවොත් පැන්සලක් හෝ ඉරේසරයක් අරන් ආව නම් අම්මා ඒ වෙලාවේ උගන්වන්න ඕනේ. අම්මා ඒක කරා. අපි අම්මලා ඒක කරා. කවුරු හරි කෙනෙක් ගෙදරට ගෙනාවොත් මොකක් හරි දෙයක් අපිට අන්සතු දෙයක් ගෙනාවොත් ඒ වෙලාවේ ඉඳන්ම කියනවා. වැරදි කියලා ටීචර් අල්ලලා දෙනවා. මේක යම් මේවා තමයි පොඩි පොයින්ට්ස්. මේක තමයි ආකල්ප වෙනස. පොඩි කාලේ ඉඳන් මේක හදන්න ඕනේ. දාම් පාසලෙන්
හදනවා ඒකේ.
දාම් පාසලෙන් හදනවා. මෙන්න මේවා තමයි කළ යුත්තේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ විශේෂයෙන්ම සාමාන්‍යයෙන් අපි දඩේ වැඩි කරත් වැඩක් නැහැ දූෂණ වැඩි වෙනවා අපි දකිනවා. ඉතින් එහෙම දේවලුත් අපි දකිනවා අපි කතා කරනකොට පාරිගික සේවා අධිකාරී නිලධාරින් එක්ක කතා කරනවා සමාන නිලධාරින් එක්ක කතා කරනවා අපිට කියනවා. සමහර වෙලාවට කොහොම හරි අපි ගොඩාක් පුරුදු වෙලා ඉන්නේ ෂෝට්කට්. අපි පුරුදු වෙලා ඉන්නේ ෂෝට්කට් එකකින් යන්න. අපි පොලිබක ඉන්නවා නම් මොකක් හරි කොහොම හරි ඉස්රායෙල් තුණ්ඩුවක් ගන්න එහෙම නැත්නම් ඉස්රායෙලට ඉස්රායට යන්න ඕන නම් ඒකටත් කීයක් කර දීලා ඉස්රායට යන්න පුළුවන් නම් ඒක තමයි කරන්නේ. මේ අපේ රටේ හැදිලා තියෙන විදිය මාර පුදුම දෙයක් ඒක. අපි ෂෙඩ් එකට ගිහිල්ලා තෙල් ගහන්න අපි කල් ලයිට් එක හිටියොත් එහෙම විනාඩියක් පොඩි වෙලාවක් අර ග්‍රීන් ලයිට් එක පත් වෙනවා තප්පරයක් හිටියත් හොන් කීයක් වදිනවද? ඉවසීමක් නැතිකම මෙච්චර ඉවසීමක් නැතුව ගිහිල්ලා කොහෙද මේ රට එනම් කොච්චර සුන්දර හොඳ සුරපුරයක් වෙන්න ඕන. මෙච්චර හදිසි මිනිසු කොට්ටාශයක් ඉන්නේ රටේ. ඒ හැම දෙයක්ම වෙලා තියෙන්නේ ඉවසීමක් නැතිකම සහ ඉවසීමක් නැතිකම සහ මේ ආකල්ප ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ආකල්ප හරියට හැදෙනවා නම් මිනිහෙක්ගේ එතනට යන්න පුළුවන්. උපැන්න සාතිකයේ මරණ සාතිකයේ ගන්න තැන ඉඳන්ුත් මේ දූෂණ වංචා සිදු වෙනවා. මේවට හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. උපැන්න සාතිකයේ මරණ සාතිකයේ ගන්න තැන ඉඳන් සමහරලාට කුඩු අල්ලනවා. අධිකරණය ඉදිරිපත් කරනකොට ඒක පිටිපාවටපත් වෙනවා. නඩුව යනකොට පිටිපාවටපත් වෙලා. මෙන්න මේ වගේ දේවල් අපි අහනවා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේවා. මම හිතන්නේ අපිට හැම දෙයක්ම මේ තීරණ වෙලා තියෙන මුදල් මත මුදල් අල්ලස් අරගෙන මේ දේවල් සිදුවීමක් අපි දකින්නේ හැම වෙලාවකම දකින්නේ හේට මේට අල්ලස් දෙනවා අල්ලස් ගන්නවා ඒව තමයි අහන්නේ. මේ කිසිම සමහර වෙලාවට බොරු චෝදනාත් එනවා. ගොඩක් වෙලාවට බොරු චෝදනා කරන්නේ. දැන් මම දැක්කේ සමහර වෙලාවට බොරු චෝදනා මේ පාර්ලිමේන්තුවේ කතා කරන ගල් පැලන බොරු කියන්නේ. හැබැයි ඒවට ඇක්ෂන් එකක් ගන්න විදියක් නැහැ. ගල් පැලන බොරු කියන එක ගුණාට පස්සේ ලොකු අකුරෙන් පත්‍රයේ කියලා ඔක්කොම වුණාට පස්සේ අන්තිමට නඩු අහලා එහෙම නැත්නම් මොකක් හරි මේ දේවල් නඩුවක් අහලා ඔක්කොම වෙලා නිදොස්
කරනවා කාලය අවසන්
අර මිනිහට වෙන්න ඕන අපකීර්තිය සම්පූර්ණයෙන් වෙලා ඉවරයි. ආයි මේ වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙම දේවල් නිසා අපේ රටේ මේ තත්ත්වය තියෙන. ඉතින් ඒක නිසා මේ වගේ පනත් කෙටුම්පත් ගෙනල්ලා අලුතෙන් හිතන්න ඕනේ අලුත් ක්‍රමයකට මේ රට හදා ගන්න ඕනේ අලුත් සිස්ටම් එකක් එකතු කරන්න ඕනේ. ඒ වගේම නවීන තාක්ෂණය විශේෂයෙන්ම නවීන තාක්ෂණයත් එකතු කර ගන්න ඕනේ. නවීන තාක්ෂණය එකතු කරන්නේ නැතුව බෑ මේ ගමන
යන්න.
නවීන තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. මම මේ අධිකරණ අමාත්‍යතුමාට හැම වෙලාවෙම මම කියන්නේ අපි නවීන තාක්ෂණය තව තවත් එකතු කරමු. එකතු කළා මේ ගමන යන්න පුළුවන් නම් අපේ රටේ ජනතාවත් ඒ අවශ්‍ය තැනට එයි. අපිට පුළුවන් මේ රට හදාගන්න. ඒක පොඩි කාලේ ඉඳන්ම අපි හදන්න ඕන දෙයක්. ඒක නිසා ආකල්ප වෙනස් කළා ඉස්සරහට අපි මේ ගමන යන්න පුළුවන් නම් මේ වගේ පනත් කෙටුම්පත් අපි විශාල ප්‍රමාණයකට දැන් අපි ඒක කතා කරා. ඒවා සියල්ලම ක්‍රියාත්මක වෙනවා නම් නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් එහෙනම් අපිට මේ රට හදාගන්න පුළුවන්. මේ දූෂණ විරෝධී පනත විශේෂයෙන්ම මේ දූෂණ විරෝධී පනත නියම තැනකට මේ ආකාරයෙන් ක්‍රියා මෙයලා එකතු කරගෙන තව තවත් යෝජනා අදහස් එකතු කරගෙන මේ නියමාකාරයෙන් හදාගත්තොත් අපේ රටේ තියෙන මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්. අපේ රටේ තියෙන මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන්. අපේ රට දියුණු කරන්න පුළුවන් කියන මතේ මම ඉන්නවා. ඒක නිසා ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටින්න ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි.